තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අත්ත දීපා භික්කවේ විහරත අත්ත සරණා අනඤ්ඤ සරණා ධම්ම දීපා ධම්ම සරණා නෝ අනඤ්ඤ සරණාති තී බයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද මේ උතුම් පුරපසලස්ස බොහෝ දිනේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයක් ශ්‍රවණය කරලා අපේ ජීවිතයට ධර්මයේ අර්ථය සම්බන්ධ කරගෙන ඒක අපේ ජීවිතයට ඒ ධර්මලාභය ලැබෙන විදිහට යොදා ගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න කියලා ධර්ම අවවාදයක් වශයෙන් මතක් කරනවා. ඉතින් උදෑසන ඒ ශ්‍රද්ධාව කුසලයේ වැඩෙන පින්කම් බුද්ධ පූජා මේ කුසල ධර්මයන් සිද්ධ කරලා මේ වෙලාවේදී සූදානම් වෙන්නේ ඉතින් අපිට මේ දුක නිවෙන ධර්මයේ විඳක් ශ්‍රවණය කරන්න. ඉතින් අද මං සූත්‍ර දේශනාවක් ඇසුරෙන් ධර්මය ටිකක් කතා කරන්න අදහස් කරා. මජ්ඣිම නිකායේ සඳහන් වන ඉතාමත් වටිනා ප්‍රශ්නෝත්තර ක්‍රමයට තියෙන සූත්‍ර දේශනාවක් තියෙනවා, මහා පුන්නම සූත්‍රය කියලා. මහා පුන්නම කියලා කියන්නේ සඳ සම්පූර්ණයෙන්ම පිරීමට ගිහිල්ලා පුර පසොළොස්වක් බොහෝ දවසේදී ඔය පානේ ඒ කාලේ සඳහන් වෙන්නේ පන්නරසී කියලා පාලියෙන් කියන්නේ මේ පෝය දවසට, පුර පසොළොස්වක් පෝය දවසට පන්නරසී කියලා කියනවා. එතකොට ඒ බඳු දවසක මේ බුදුරජාණන් වහන්සේ විසින් සවැත් නුවර පුබ්බාරාමේ මිගාරමාතු පාසාදේදී කරන ලද දේශනාවක් අනුසාරයෙන් තමයි මේ සූත්‍ර දේශනාව සැකසීලා තියෙන්නේ. දේශනාවක් කිව්වට මේක මේ සාකච්ඡා ස්වරූපයෙන් තියෙන දේශනාවක්. එක්තරා ස්වාමීන් වහන්සේ නමක් විසින් අහන ප්‍රශ්නවලට දෙන උත්තර අන්තර්ගත සූත්‍ර දේශනාව. ඉතින් එතකොට මේ සූත්‍ර දේශනාවට අදාළ පාඩයක් නෙවෙයි මං මාතෘකා කරේ. මං මේ මාතෘකා කරපු පාඩය සම්බන්ධ කරගෙන මේ සූත්‍රයට ගලපලා දේශනා කරන්න උත්සාහවත් වෙනවා. ඉතින් මම මාතෘකා කරපු ගාථාවේ අර්ථය අත්ත දීපා භික්කවේ විහරත අත්ත සරණා නෝ අනඤ්ඤ සරණා. ඒක ගාථාව මම මේ දේශනා කරනකොට අඤ්ඤ නෝ කියන කෑල්ල මට කියන්න බැරි වුණා. ඒ නිසා ඒක මම ඒ පිළිබඳව ඒක වැරද්ද හදාගන්න කියලා මතක් කරනවා. එතකොට අත්ත දීපා විහරත භික්කවේ බුදුරජාණන් වහන්සේගේ මේ අවවාදයේ අනුශාසනාව තමයි තමන්ට තමාවම පහනක් කරගෙන දීපයක් කරගෙන වාසය කරන්න, ධර්මය දීපයක් කරගෙන ධර්මය සරණක් කොටගෙන වාසය කරන්න, අනෙකුත් සරණක් කොටගෙන අනෙකුත්ගේ පිහිටක් බලාපොරොත්තුෙන් වාසය කරන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඒ නිසා මේ දහම් පාඩය ඉතාමත් වටිනා අර්ථයක් තියෙන දහම් පාඩයක්. ඒ හින්දා තමයි මම ඒක මාතෘකා කරගත්තේ. ලෝකේ හැමෝම ජීවත් වෙන්නේ අනුන්ගේ සරණින්, අනුන්ගේ පිහිටින්. මම එහෙම කිව්වේ මේ අනුන්ගෙන් මේ හම්බ කරගෙන අනුන්ගේ දේවල් නිසා අපි කාලබීලා ජීවත් වෙනවා කියන එක නෙවෙයි. අපේ සැප දුක කියන එක තීරණය වෙලා තියෙන අනුන් මත. එතකොට අනුන් කිව්වහම බාහිර පුද්ගලයෝ වශයෙන් හරි දේවල් වශයෙන් අපිට මේ ආයතන හයට ගැටෙන අරමුණු ඔස්සේ තමයි අපි සැප දුක් විඳින්නේ. දැන් කවුරු හරි බැන්නොත් අපිට තරහ එනවා. තව කවුරු හරි නොමනාදයක් කරොත් අපිට දුක එනවා. ඒ වගේම බාහිර අපිට හොඳ ප්‍රියමනාප වූ දෙයක් ලැබුණොත් ඒකේ සතුට වෙනවා. කවුරු හරි අපේ ගුණ කිව්වොත් අපිත් එක්ක හොඳට කටයුතු කරොත් ඒකේදී අපි සතුට වෙනවා. හැබැයි ඒ කෙනාම පස්සේ අපිට අනර්ථයක් හානියක් කරොත් අපි දුක් වෙනවා. ඒ වගේම මේ නින්දාවේදී ප්‍රශංසාවේදී ලාභේදී අලාභේදී මේ බාහිර අටලෝ දහමට වසඟ වෙලා ඒකේ මුලා වෙලා තමයි අපි කටයුතු කරන්නේ. ඉතින් අන්න ඒ හින්දා තමයි කිව්වේ අනුන්ගේ සරණින් අපි ඉන්නවා කියලා කිව්වේ. දැන් අනුන් නිසා තමයි බොහෝ අය තරහ ඇති කරගන්නේ, ලෝභය ඇති කරගන්නේ. එහෙම නැත්නම් කුසල් අකුසල් මේ ඔක්කොම ඇති කරගන්නේ අනුන් මත පදනම්. සමහර විට මේ දෙමව්පියෝ ගත්තහම ඒ දෙමව්පියෝ කරන කියන දේවල් ජීවත් වීම සඳහා, දරුවෝ හැදීම තබා රැකී රක්ෂා කිරීම සඳහා රෑ දවල් දෙකේ රැස් කරගන්න ලෝභ දේශ මෝහ කන්දරාව ඒ ඔක්කොම බාහිර දේවල් නිසා ඇති කරගන්නේ. එක්කෝ දරුවෝ හදන්න යෑම නිසා තරහා අමනාපකම් ඇති කරගන්නවා, තමන්ගේ ආර්ථිකයේ ධනෙ නිසා බොරු කියනවා, සමහර විට හිස් වචන කියනවා, කේලම් කියනවා, මෙන්න මේ වගේ. ඒ වගේම හැම වෙලාවෙම ශෝක පරිදේව දුක් දොම්නස් මේ ඔක්කොම අපි අනුන් නිසා තමයි ඒ දේවල් විඳින්නේ. ඉතින් ඒ කාරණාව මම හිතන්නේ තේරෙනවා ඇති. එහෙම අපි අනුන් මත අපේ දුක් සැප පදනම් වෙලා තියෙන්නේ අපිට ධර්මයේ සරණක් නැති නිසා. තමන් සරණ කොටගෙන වාසය නොකරන හින්දා තමයි ඒ විදිහට අපි ජීවත් වෙන්නේ. ඉතින් එහෙම ජීවත් වෙන කෙනාගේ සසර හරීම අවිනිශ්චිතයි. මොකද මරණාසන්න මොහොතේ යම්කිසි කෙනෙක් මොනවා හරි දෙයක් කරොත් අපි කොච්චර පින් දහම් කරගෙන හිටියත් මරණ මොහොතේ කවුරු හරිගේ තියෙන අපි අකමැති දෙයක් කරපු ගමන් අපිට එක්ක තරහා එනවා, අමනාපය වෙනවා. එහෙම නැත්නම් තමන් කරපු දියපු දෙයක් පිළිබඳ සිහි වෙලා ඒවට දුක් වෙලා හෝ අපේ හිත කෙලසිලා අපි අපායට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ආන් එහෙම අපිට මරණාසන්න මොහොතේ මොන වගේ දේවල් වලට මොන දෙන්න වේද, මොන අය මොන ගෙහින්ද, මොන විදිහට අපිට අරමුණු ගැටෙයිද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් අන්න ඒ නිසා ඒ අයගේ ජීවිතේ බොහෝම අවිනිශ්චිතයි. අපිට මේ තථාගත ධර්මයක් ලැබුණේ ධර්මයේ සරණ කොටගෙන ඉන්න. එතකොට මම මීට පෙර කතා කරලා ඇති ඒ කාරණාව මේ ධර්මය සරණ යනවා කියන එක අපි ධම්මං සරණං ගච්ඡාමි කියලා මේ වචන ටික කියලා ඒ සද්ධාව ඇති කරගන්න එකම නෙවෙයි. ඒකත් එක්තරා සරණක් තමයි. නමුත් අපිට දුකක් කෙනකොට, තරහක් කෙනකොට, එහෙම නැත්නම් මොනවා හරි කෙලෙසයක් එනකොට ඒ කෙලෙසය බාහිරින් කුමන පුද්ගලයෙක්ගේ ක්‍රියාකාරකමක් නිසා හෝ කුමන දෙයක් නිසා හෝ ආවත් තමන් තුළ ධර්මයේ තිබුණොත් එයා ඒ තුලින් ද්වේෂය හෝ ලෝභය හෝ සීලය හෝ බිඳගන්නේ නැහැ. ඇයි? ඔහු ගාව ධර්මයේ තියෙනවා. ඒ නිසා කෙනෙක් බණිනකොට ඒකේ තරහ නොගෙන ඉන්න පුළුවන් ධර්මතාවයක් තමන් ගාව තියෙනවා නම් අන්න ඔහු ධර්මයේ සරණ කොට හැමදාම ඉන්න කෙනෙක් වෙනවා. තේරුණාද? එතකොට අන්න ඒ වගේ දුකක් කෙනකොට, කනගාටුවක් කෙනකොට එයා මේ කනගාටුව දුක නිවා ගන්න හැම වෙලාවෙම හදන්නේ ඒ දුක ඇති කරපු දේ එල්ලිලා. එහෙම නැත්නම් දුක ඇති කරපු කෙනාගේ එල්ලිලා, එක්කෝ එයාත් එක්ක ගැටිලා හරි, එහෙම නැත්නම් එයාගේ පිහිටේ එල්ලිලා හරි, ඔන්න ඔය විදිහට තමයි අපි දුක නැති කරගන්න හදන්නේ. ඉතින් කවදාවත් ඒ විදිහට මේ දුක් නිවා ගන්න බෑ. ඒ නිසා අන්න අර ධර්මය හැම වෙලාවෙම සරණ කොට තියෙනවා නම්, ධර්මයේ පිහිට කොට තියෙනවා නම් එයා පැමිණෙන හැම දුකක්ම, පැමිණෙන හැම කෙලෙසයක්ම, පැමිණෙන හැම කනගාටුවක්, දුස්සීල අරමුණක් ඔස්සේ එයා හිත රැක ගන්නවා, හිත ආරක්ෂා කර ගන්නවා. එයා හැමදාම සතුටින් ඉන්නේ. ඉතින් අන්න ඒ නිසා අපි සැබෑවටම ධර්මයේ සරණ ගිය ශ්‍රාවක පිරිසක් වෙන්න අපි උත්සාහ කරනවා. ඒක කවදාවත් අපට දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ සරණ තමා විසින්ම ඇති කරගත යුතු දෙයක්. සරණ ලබන හැටි, සරණ ගන්නේ කොහොමද කියලා කල්යාණ මිත්‍රයාට කියන්න පුළුවන්. නමුත් අපේ ඒ ධර්මය අවබෝධ කරගෙන ඒ කෙලෙසයක් කෙනෙකුට තරහක් කෙනෙකුට ඒක මෙනෙහි කරගන්න ඕනේ කියන කරගන්නේ කොහොමද කියන පුහුණුව තමාම ඇති කරගත යුතු දෙයක්. ඉතින් ඒ නිසා මේ හැම දුකක්ම, කරදරයක්ම, කනගාටුවක්ම, සියලු කෙලෙස්, සියලු දුස්සීලකම්, සියලු දුස්ති, මේ හැම එකක්ම උපදින්නේ කොහෙද? පවතින්නේ කොහෙද? ඒ කුමක් නොදැන ගැනීම නිසාද මේ සියලු දුක් කරදර කම්කටොළු එන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් නගලා ඒ සියලු කාරණා හැම එකකටම හේතුව තමයි මේ තමායයි කියලා සලකා ගන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේ ඇතිතතු නොදැනීම නිසා. ඒ නිසා කෙනෙක් මේ දුක නිවා ගන්න නම් ඒ පංච උපාදාන ස්කන්ධය පිළිබඳව මනාකොට තේරුම් අරගෙන දැනගෙන ඒක තමන්ගේ ජීවිතයට ගලපා ගන්න ඥානයක් බවට පත් කරගන්න. අන්න ඒ සඳහා ඒ පංච උපාදාන ස්කන්ධය පිළිබඳව මතු කරලා ඒ කාලේ මේ පුබ්බාරාමයේ වැඩ සිටිය ස්වාමීන් වහන්සේ නමක් විසින් අහන ප්‍රශ්න වලට දීපු උත්තර වශයෙන් කියන දේශනාව. මේ දේශනාව තුළ මේ පංච උපාදාන ස්කන්ධයේ පිළිබඳව කෙනෙකුට නිවන් දැකීමට අවශ්‍ය සියලු තොරතුරු, දැනුම, ධර්මය මේ සාකච්ඡාව තුළ අන්තර්ගත වෙනවා. ඉතින් ඒ නිසා මේක හොඳට අහලා තේරුම් අරගෙන ඒක අපේ ජීවිතයට යොදා ගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න ඕනේ. එහෙනම් අපි බලමු මේ සූත්‍ර දේශනාව අනුසාරයෙන් කොහොමද අපි මේ දේවල් තේරුම් ගන්නේ කියලා. එතකොට මම මතක් කරා මේක බුදුරජාණන් වහන්සේ විසින්ම බුද්ධ දේශනාවක් වශයෙන් දේශනා කරන ලද දේශනාවක්. ඒක දේශනා කරේ පුර 15ක් අද වගේ පුන් පොහෝ දවසක මිගාර මාතු පාසාදයේ භික්ෂු සංඝයා වැඩ ඉන්නකොට ඒ වැඩ ඉන්න අතරේ එක්තරා භික්ෂුන් වහන්සේ නමක් නැගිටලා මෙන්න මේ විදිහට ප්‍රකාශ කරනවා. අතකෝ අඤ්ඤතරෝ භික්ඛෝ උට්ටායසනා ඒකාංසං චීවරං කත්වා යේන භගවා තේනංජලින් පනාමිත්වා භගවන්තං ඒතද වෝච උච්චෙයං බන්තේ භගවන්තං කිංචි දේව දේසං සචේ මේ භගවා ඕකාසං කරෝති පඤ්ඤං වෙය්‍යා වෙය්‍යා කරණායාති කිය. ස්වාමීනි, මේ එක්තරා මෙතන හිටපු භික්ෂුවක් සිවුර ඒකාංශ කරගෙන නැගිටලා අත් දෙක ඇදිලි බැඳගෙන බුදුරජාණන් වහන්සේ දෙසට යොමු වෙලා බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේ මට අවකාශ දෙන්නේ නම්, අවසාර දෙන්නේ නම්, ඉතා කුඩා ප්‍රශ්න කීපයක් අහන්න අවසරයිද කියලා. තේන හිත්වං බික්කු සකේ ආසනේ නිසීදිස්ව පුච්ච යදාකංක සීති. එහෙනම් ඔබ ඔය නැගිටලා ඉන්න ඕනේ, තමන්ගේ ආසනේම වාඩි වෙලා ඉඳගෙන කැමති ප්‍රශ්නයක් අහන්න කියලා ඔන්න අවකාශය දෙන. ඒ අවකාශ දුන්නන් පස්සේ මේ භික්ෂුන් වහන්සේ නැවත වාඩි වෙලා අත් දෙක බැඳගෙන මේ විදිහට අහනවා. ඉමේනුකෝ බන්තේ පංචඋපාදාන ඛණ්ඩා සෙය්‍යති දං රූපෝපාදාන ඛණ්ඩෝ වේදනා උපාදාන ඛණ්ඩෝ සංඥා සංඤ්ඤෝපාදාන ඛණ්ඩෝ විඥානුපාදාන ඛණ්ඩෝ සංඛාරුපාදාන ඛණ්ඩෝ විඥානඋපාදාන ඛණ්ඩෝති කියලා. ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ මේකද? රූප උපාදාන ස්කන්ධය, වේදනා උපාදාන ස්කන්ධය, සංඥා උපාදාන ස්කන්ධය, සංඛාර උපාදාන ස්කන්ධය, විඥාන උපාදාන ස්කන්ධයද කියලා අහන. එතකොට ඉමේකෝ බික්ඛු පංච උපාදාන ඛණ්ඩා සේයති දං රූප උපාදාන ස්කන්ධෝ වේදන උපාදාන ස්කන්ධෝ කියලා බුදුරජාණන් වහන්සේ නැවත ඒකම ඔව් මහණෙනි පංච උපාදාන ස්කන්ධය කියන්නේ මෙන්න මේකයි කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ ඒ බුදු මුවින්ම ඒක අනුමත කළා. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා හරියම පරිපූර්ණයි. දැන් අපි වාගේ මේවද පංච උපාදාන ස්කන්ධය කියලා හැම ඔව් මහණෙනි කියලා කියන්නේ නැහැ. ඒක බුද්ධ භාෂිතයක්ම වෙන්න ඒකම නැවත කියන. එතකොට බුදුරජාණන් වහන්සේගේ මුලින්ම මෙන්න මේකයි පංච උපාදාන ස්කන්ධය කියන්නේ කියලා ස්කන්ධ පහ වන්න මාතෘකා කර. එතකොට මේකට බාහිරව කිසි කෙනෙක් පංච උපාදාන ස්කන්ධයක් පනවනොත් ඒක ඒ බුදුරජාණන් වහන්සේගේ පැනවීම නෙවෙයි. එහෙනම් පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ මෙන්න මේ පහට පමණයි කියලා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවක් වශයෙන් දේශනා කරනවා. ඊට පස්සේ සාදු බන්දේති කෝ බික්ඛු භගවතු වාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා භගවන්තං උත්තරින් පඤ්ඤං පුච්චි. හොඳයි හොඳයි ස්වාමීනි කියලා සතුටු වෙලා පස්සේ උත්තරින් නැවත ප්‍රශ්නයක් අහනවා. ඉමේ පන බන්තේ පංච උපාදාන ඛණ්ඩා කිං මූලකාති. සාන්නේ පංච උපාදාන ස්කන්ධය හටගන්නේ කොහොමද? මොකක් මුල් වෙලාද මේක උපදින්නේ කියලා අහනවා. මේ ස්කන්ධ පහ පිළිබඳව. එතකොට කියනවා ඉමේ කෝ බික්කු පංච උපාදාන ඛණ්ඩා ඡන්ද මූලකාති කියලා. මහණ මේ පංච උපාදාන ස්කන්ධය උපදින්නේ පවතින්නේ හටගන්නේ ඡන්දය මුල් වෙලා කැමැත්ත මුල් වෙලා කියලා කියනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නයක් අහනවා තංයේවනුකෝ බන්තේ උපාදානං තේ පංච උපාදාන ඛණ්ඩා උදාපු අඤ්ඤත්‍ය උපාදාන ඛණ්ඩේහි උපාදානන්ති කියලා. ඒ කියුවේ ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ උපාදානේ කියලා යමක් තියෙනවා නම් ඒ උපාදානේම පංච උපාදාන ස්කන්ධයද? පංච උපාදානේ කියලා කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධයටමද? එහෙම නැත්නම් උදා වූ අඤ්ඤත්‍ය පංච උපාදාන ස්කන්ධේහි උපාදානං. එහෙම නැත්නම් පංච උපාදාන ස්කන්ධින් වෙන්ව උපාදානිය තියනවද කියලා අහන. එතකොට මේ මොකද්ද මේ උපාදානිය කියලා කියන්නේ? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහ අපි දැඩිව ගැනීම. එතකොට දැන් අපි ඔන්න ඔය ප්‍රශ්න තුන ඉස්සරලා පැහැදිලි කරගමු. මම එකින් එක පැහැදිලි කරගන්න ගියේ නෑ. මේක මොකද මේ ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන නිසා. එතකොට පංච උපාදාන ස්කන්ධය කියන එක අපි අහලා තියෙනවා. විතර අහලා තියෙනවා. එතකොට මේ පංච උපාදාන ස්කන්ධය අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන උපාදාන ස්කන්ධය අපි කොහින්ද දකින්න ඕනේ? මේවා කොහෙද තියෙන්නේ? මෙතන මේක කොතනද උපදින්නේ කියලා දැන් අපි කොහොමද මේක අපේ ජීවිතය තුළින් දකින්නේ? කාටද කියන්න පුළුවන් මේක? මේ පංච උපාදාන ස්කන්ධය පුද්ගලයා තුළ මේ පංච උපාදාන ස්කන්ධයක් තියෙනවද? එහෙම නැත්නම් මේ පුද්ගලයාගෙන් වෙන්ව පංච උපාදාන ස්කන්ධයක් තියෙනවද? පුද්ගලයා කියන්නේ මේ ස්කන්ධ ටිකක් එකක්ද? හරි කොහොම හරි මේ පංච උපාදාන ස්කන්ධය කියන එක අපේ ජීවිතයට සම්බන්ධ එකක්. එහෙම නැත්නම් මේ පංච උපාදාන ස්කන්ධ පහ මේ අපට මේ සසර ගෙවා ගන්න පින්නපු මේ දහම් කරුණු පහක්වත්ද කියලා.
ඔව්.
ක්‍රියාකාරකම්
පහක්
සිද්ධ වෙන
මේ රූපය ගැන මේ ඒකත් බැදී හඳුන්වන්න පුළුවන් කියන
ඒ කියන්නේ අපි කියමු මේ පුද්ගලයා විසින් මේ අරමුණු ගන්නකොට රූපේ උපද්දවනවා, වේදනාව උපද්දවනවා, සංඥාව උපද්දවනවා. දැන් කිව්වොත් හරිද? ඒ කියන්නේ මම ඔබ තේරුම් ගත්තා කිව්වොත් මෙහෙම, දැන් අපි
ඔය පහෙන් උපද්දවන ඒවා තමයි උපද්ද උපාදානස්කන්ධේ හැටියට ගන්නෙ.
අපි ගේමකො මෙහෙම, දැන් ඔන්න අපේ ඇහැ කන තියෙනවා. දැන් එතකොට අපි ඇහැ මුල් කරගෙන රූපේ උපද්දවා ගන්නවා, වේදනා උපාදාන උපද්දවා ගන්න, සංඥා උපද්දවා ගන්නවා. කන මුල් කරගෙන කනට ශබ්දයක් ගන්නවා. ඒකෙන් අපි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන උපාද උපද්දවා ගන්නවා. එහෙමද? ඔව්. එතකොට මේ පංච උපාදාන ස්කන්ධයක් එතකොට අපි දකින්නේ කොහොමද මේ කොතනද? දැන් ඔන්න මෙහෙම තව ඔය එක්තරා ස්වාමීන් වහන්සේ නමකින් අහපු ප්‍රශ්න ටික. එතකොට ඒකටත් උත්තර දෙන්න. සංයුත්තනිකායේ ඛණ්ඩ සංයුත්තයේ තියෙනවා සූත්‍රේ, ඕනම් බලන්න, යමක සූත්‍රය කියලා. යමක කියලා භික්ෂුන් වහන්සේ නමකට මෙහෙම අදහසක් ඇති වෙනවා. යම් කිසි කෙනෙක් පොතක් ජනෝ ඉඳලා රහත් භාවයට පත් වුණා පස්සේ, ඒ රහතන් වහන්සේ පිරිනිවෙමින් පස්සේ, ඒ රහතන් වහන්සේ සිඳේ වෙනසේ නැවත නූපදින්නේ කියන අදහසක් එනවා. තොටේ රහතන් වහන්සේ මරණින් මත්තේ නැහැ. සිඳෙනවා, වෙනසෙනවා, ඒ පුද්ගලයා හෝ ඒ විනාශ වෙලා යනවා කියලා. දැන් මෙහෙම අදහසක් ආවන් පස්සේ එතකොට ඒ රහතන් වහන්සේ එතන සත්‍යයා කියන එකට මාතුකා කරන තථාගතෝ කියලා. තථාගත කියනකොට මේ සත්‍යයා කියන ඒ සිංහල නාමයට තථාගත කියලා ඒ කාලේ විග්‍රහ කරලා කතා කරලා තියෙනවා. එතකොට අපි ඒකේ අහන ප්‍රශ්න ටිකක් තමයි, මහන ඔබ මේ රූපය සත්වයා හැටියට දකින්නවද කියලා. නෑ. වේදනාව, සංඥාව, සංකාරය, විඥානීය සත්වයාද නැද්ද? නෑ. එතකොට ඊට පස්සේ අහනවා, ඒක නෑ. එහෙනම් මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ටික එකතු වුණාම සත්වයා හටගන්නවා. ඈ හටගන්නේ නෑ. එහෙනම් මේ රූප, වේදනා, සංඥා, සංකාර ඇතුලේ සත්වයා ඉන්නවා? එහෙමත් නෑ. එහෙනම් මේ රූප, වේදනා, සංඥා, සංකාර අනික සත්වයා අනික? එහෙමත් නෑ. එතකොට මේ රූප, වේදනා, සංඥා, සංකාර වලින් වෙන්ව සත්වයා පනවනවා? එහෙමත් නෑ. එතකොට එහෙනම් මේ රූපය සත්වයාත් නෙවෙයි නම්, වේදනාව සත්වයාත් නෙවෙයි නම්, සංකාරය සත්වයාත් නෙවෙයි නම්, මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන තුල සත්වයාත් නැත්තම්, මේ ස්කන්ධ පහෙන් වෙන්ව සත්වයා නැත්තම්, සත්වයා දැන් ඒ සත්වයා මරණින් මත්තේ උපදින්නේ කියලා හෝ අදහසක් වෙනවා නම්, එතකොට ඒ දැන් අපි දකින හඳුනන සත්වයා කොහොමද පණවන්නේ?
පංචපාදන් ස්කන්ධයේ පරිවත් තිබුණාවක් නෙවෙයි, ගබඩා වෙලා තිබුණාවක් නෙවෙයි, තැන්පත් වෙලා තිබුණාවක් නෙවෙයි. හේතු ප්‍රත්‍ය ස්පර්ශයේ හේතු කරගෙන වේදනා සංඥා සංස්කාර අප ගන්නවා. හේතු ප්‍රත්‍ය තියෙන්නේ ඒ හේතු තුනම අනිත්‍ය නිසා ලක්ෂණ සමාන හිංසයිකද අනිත්‍ය ඒ අනාත්ම හේතු තුනක ප්‍රත්‍යය හටගන්න විඥාණය නම් නාම රූප නිසා හටගන්න ඒක සත්‍යය මොහොතින් පැනවෙන්නේ කිසි මොහොතක ගබඩා විලා කම්පත්තලා හිතියා හෝ ඉන්නේ ඒ මොහොතේ ප්‍රත්‍යය හටගෙන ප්‍රත්‍යය වෙනස් වීමට වෙනස් වී ගලාගෙන යන සිද්ධාන්තය කියන
එතකොට ඒ ස්කන්ධය උපදිනකොට ඒ අවස්ථාවට සත්‍යය උපදිනවා වත්ද? ඔව් ඒක තමයි. ඒ සත්‍යමන් කිය මෙහෙම සත්‍යය කියන කෙනෙක් ඉන්නවවත් නැහැවත් නෙවෙයි. හේතු නිසා සත්‍යය අවස්ථාවට උපදිනවා. තව හේතු නැති වෙනකොට නැති වෙනවා. ඈ? ආ ඒක කොහමද වෙන්නේ?
මේ පොඩුමක් නෑ කියන්නේ.
ආ මොකද්ද?
සත්‍යයෙන් දැන් සිද්ධිය දැනගන්න කෙනාට විතරයි දැනගන්න ඕනකට සත්‍යය
කියලා. ඔව් එතකොට ඒ නොදන්න කෙනාට සත්‍යය උපදිනවද? දැන් අපි කියමුකෝ මේ ටික නොදන්න කෙනාට සත්‍යය ඒ ස්කන්ධ ටිකත් එක්ක හට
ගන්නවා.
නෑ. නමුත් අපිට තියෙනවා මේව සම්බන්ධය නේද? ඔව් ඒ ඒක කොහොමද එතකොට ඇති
වෙන්නේ?
එතකොට දැන් සත්වය කියලා කියන තැන පවතින්නේ මොනවද? මේ ස්කන්ධ පහනේ තියෙන්නේ නේද? එතකොට සත්‍යය මේ ස්කන්ධ පහ අර කියපු හේතු ගැටෙනකොට මේ ස්කන්ධ පහ උපදිනකොට මේ හටගත්තේ මෙහෙම ස්කන්ධ පහක් කියලා නොදන්නකොට ඒ හිත තුළම අවිද්‍යා ප්‍රත්‍යයෙන් සත්‍යය කියන අදහසක් එනවා සිතුවිල්ල. එතකොට ඒක ස්කන්ධයන් තුළම යෙදිලා තියෙන විපරිත අදහසක් මිසක පරමාර්ථ වශයෙන් සත්‍ය වශයෙන් ඇති කෙනෙක් පුද්ගලෙක් නැහැ නේද? එතකොට ඒක තමයි ඇත්ත. නෑ ඒ සත්‍යයේ ඇත හෝ නැත කියලා කතා කරන ඒ දෘෂ්ටියට වැටෙන්නේ සත්‍යය කියන අදහසේ ඉඳලා. කෙනෙක් සත්‍යය කියන අදහස තුළ ඉඳලා කියනවා සත්‍යය නැහැ. සත්‍යය ඉන්නවා.
පුද්ගලෙක් නැහැ කියනවා.
ඔව්. ඒ වැරද්දක් තියෙන්නේ සත්‍යය කියන අදහස ඉඳලා කියනවා. අපි සත්‍යය කියන අදහස අවිද්‍යාව නිසා උපදින එකක් කියන අදහසින් සත්‍යයක් නැහැ කිව්වොත් තේරුණා. ඒ නැහැ කීම තුළ දෘෂ්ටියක් වෙන්නේ නැහැ.
තේරුණා.
ඔව්.
සත්‍යෙකින් හටගන්න එකක්
නෙවෙයි.
හේතු නිසාම හටගන්න දෙයක්
නේ. ඔව්.
හේතු නිසා
නැති වෙන. ඔව්.
සත්‍යෙකින් සත්‍යෙක් නෑ කියන්නත් නෑ කියන්නත්. දැන්. ඇයි බැරි?
ඇයි සත්‍යෙක් නෑ ස්කන්ධ ටිකක් නෑ. අන්න ඒක තමයි. ඒ හින්දා තමයි ඒ සත්‍යෙක ඔබ හිතන ආකාරයේ සත්‍යෙක ඔතන නැහැ. කියලා කියන්නේ මෙතන ස්කන්ධ ටිකක් පමණයි කියලා තියෙන්නේ කියන කාරණාව එයාට පැහැදිලි කරලා දෙන්න තමයි සත්‍යයක් නැහැ කියලා කියන්නේ. එහෙම නැතුව ඉන්න සත්‍යයකගේ විනාශයක් පැනෙවුවනේ.
සක්කාය විචින්නේ කොතන?
අවු.
මම කියන්නේ
නැහැ.
නැහැ. හේතුඵල ධර්ම
හරි හරි දැන් පංච උපාදාන ස්කන්ධය තුල සත්වේ පුද්ගලෙක් පනවන්න බෑ. එතකොට නමුත් අපි තුල සත්තු පුද්ගල අදහසක් තියෙනවනේ
නේද?
අන්න ඒක තමයි. ඒ පනවාගත්තු අදහස ඔහුගෙන් අයින් වෙන්න නම් අපි මේ සත්වයා කියන කතාව අරගෙන ඔහුට කතා කළ යුතු වෙනවනේ නේද? නැත්නම් අපි ඕක විදිහක් නැහැ. අන්න ඒ නිසා තමයි මේ ස්කන්ධ ටික පෙන්වලා ඉවරලා ඔබ සත්‍යය කියන තැන පවතින මේ ස්කන්ධ ටික. ඒ නිසා සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් සත්වෙක් පුද්ගලයෙක් ඉන්නවා නෙවෙයි, අවස්ථාවට හටගන්න ස්කන්ධ ටිකක් තියෙනවා. ඒ ස්කන්ධවල ඇත්ත නොදන්නාකම නිසා ඒ හිතේ ඇති වෙනවා සත්ව පුද්ගල අදහසක්. ඒක හුදු අදහස් මාත්‍රයක්, විපරිත දෘෂ්ටියක් පමණයි. ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්නකෝ, ඒකේ හේතුඵල ධම බලන්නකෝ, අවස්ථාවට හටගන්නකෝ සත්ව පුද්ගල නැහැ. ඉතින් ඔය නැහැ කියන වචනේ කියන්නේ ඔය අර අර්ථේ තේරුණා. එහෙම කියන එක දෘෂ්ටියකට වැටෙන්නේ නැහැ. තේරුණා. ඒ නිසා සව එතන වෙන්නේ ස්කන්ධ පහක් තියෙන දැන් ඒ අන්න ඒක තමයි අපි ඕක ස්කන්ධ වලට මෙහෙම වැඩක් කරන්න පුළුවන් කියන එක නොදන්නාකම නිසාමයි අපි දෘෂ්ටි ඇති කරගන්නේ. මට හිතුණා මම කල්පනා කරා මෙහෙම වුණා කියලා අපි දෘෂ්ටි ඇති කරගන්නේ. හිතට මෙහෙම හැකියාවක් තියෙනවා, සංඛාරයට මෙහෙම හැකියාවක් තියෙනවා. මේ තරම් සජීවී කරලා සත්වයෝ පුද්ගලයෝ ස්ත්‍රියෝ පුරුෂයෝ වශයෙන් මේ මවලා දීමේ හැකියාව, ඒ අරමුණු ඒ විදිහට දැනගැනීමේ හැකියාව හිතකට තියෙනවා. හැබැයි ඒ හිතට තනියම කරන්න බෑ. ඒ සඳහා නොදන්නාකම කියන අවිද්‍යාව සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ඒ සමගම ඒ තුළ ඇති කරන අවිද්‍යාසාගත සංඛාරේ චේතනාව සම්බන්ධ වෙනවා.
නෙවෙයි
ඔක්කොම එකතු වෙලා. ඉතින් ඒ තම තමන්ගේ අයත් කෘත්‍ය තම තමා කරාම අර වගේ අදහසක් නිර්මාණය වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි වතුරෙකට කිරි, සීනි, කහට මේ ඔක්කොම දාලා ඉවරලා හැදුවම යමක්, එතකොට මේ ධර්මතාවලින් තම තමන් අයත් කෘත්‍ය කරාම යමක් නිර්මාණය වෙනවා නේද? අපි කිරියක කියලා කියන්නේ. එතකොට මේ කිරියක කියන එක එකින් එක බැලුවොත් මොකවත් නැහැ. නමුත් මේ පහම එකතු වුණාම අපිට යම් ප්‍රතිඵලයක්
තියෙනවා.
ඔව් පහෙන් තමයි කියන්නේ. පහෙන් කියන්නේ දෘෂ්ටි ඇති කරගන්නෙත් ඒකෙන්.
අවසන්සාරේ එතකොට ওই පහේ එකතු වෙයි ඒ කෘත්‍ය තමයි හිත කියන්නේ.
ඔව් නෑ. ඔක්කොම දැන් හිත කියන එක එකක් විතරයි. එතකොට දැන්
මට සම්මත අහබෝධ දෙන්න තියෙනවා. පංචපාදස්කන්ධ උපාදාන වෙනවා.
ඔව්
උපාද දැන් මට තේරෙන්නේ.
උපාදානීය වෙන්නේ
කොහොමද කියන
එක මොකද ඒ එකම කන්ද කියන්නේ මොකද කතාව මට අහන්න. හා හා. ඔව් නෑ ඒ. ඔව්. ඒකවල මට අහන්න මොකවත් කියනවා හිත කියලා තමයි නේ. දැන් අපි කියමු මිනිස්සයා කියලා ඔන්න මට අදහසක් එනවා. මේ අදහස ආවේ හිතෙන් විතරක් නෙවෙයි. මේ පහම එකතු වෙනවා. එතකොට මේ අදහස කොයි එකටද දාන්නේ කියලා ඇහුවොත් එකකටවත් දාන්න බෑ. හැබැයි මේ පහින් තොරව මේ අදහස එන්නේ නැහැ. මේ පහින් තොරව අදහස එන්නේ නැහැ. හැබැයි මේ පහින් වෙන්ව ඒ අදහසක් නැහැ. අන්න ඒ නිසා තමයි මෙතන උපාදානය. දැන් ওই උපාදානය කියන කාරණාව නේද? දැන් අපි කෙනෙකුට කැමති කියන අදහස. පහද
මේ 6ද
කියන්නේ? 6ක කියන්නේ.
6ක්
කියුවේ. හිතත් එක්ක. ඔව් හිතත් එක්ක තමයි පහක් කියලා කියන්නේ. එතකොට රූපෙන් ඇත්තට ඔය කෘත්‍ය කරන්නේ හතරක්. රූපය කියන එක ඒකට උපකාර ධර්මයක් විතරයි. දැන් රූපය එතන රූපපාදාන ස්කන්ධයා කියන්නේ අපි ගෙමුකෝ අපි ඇහෙන් බලලා අපි සත්වයක් කියලා අදහසක් ඇති කරගන්නවා කියලා. අන්නේ සත්වයා කියලා අදහසක් ඇති වෙන්න නම් නිකන් ඔයේ අහසේ ඇති වෙන්නේ නැහැ නේද? ඒ සඳහා අරමුණු වෙච්ච රූපයක් කියන්නේ. ඔව් ඒ වගේ දැන් අපිට වැටහිච්ච අදහස අදහස එතකොට පස් දෙනාගේ එකතුව කියනකොට මතක තියාගන්න ඕන මේවා පහම ඕනවුන්ට අර කිරි එකේ තියෙන ඒවා වගේ එකතු වෙලා නැහැ. එහෙම එකතු වෙලා තියෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන විතරයි. හරියට හිතාගන්න කෝපයක කිරි එකක් තියෙනකොට කෝපේ වගේ හිතාගන්න රූපය. කෝපේ වගේ හිතාගන්න රූපය ඒ කෝපේ ඇතුලේ තියෙනවා සීනි කහට වතුර කිරි. ඔය හතර වගේ හිතාගන්න වේදනා සංඥා සංකාර විඥාන. එතකොට කිරි වලින් ඒට අදාළ කෘත්‍ය, සීනි වලින් ඒකේ කෘත්‍ය, කහට වලින් ඒකේ කෘත්‍ය, වතුරෙන් ඒකේ කෘත්‍ය, තම තමන් අයිති කෘත්‍ය ඒකක කරනවා. හැබැයි මේ හතර කෝපේ ඇසුරු කරගෙන පවතී. අන්න ඒ වගේ මේ රූපේ ඇසුරු කරගෙන රූපේ නිස්සය කරගෙන අර වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතර පවතින. ඔව් එකකටවත් අයිති නැති. එතකොට නමුත් මේ හිතේ තියෙන දැන් හිත සමග දැන් අපි කියමුකෝ ව්‍යංජනයකට දාන එක එක තුන පහ જાති අනෝ ව්‍යංජනේ රස වෙනවා වෙනස් වෙනවා. අන්න ඒ වගේ තමයි මේ හිත කියන එකට එකතු වෙන සිතුවිලි මත. සිතුවිලි මත හිත දැනගන්නා එක වෙනස් වෙනවා. හිතෙන් කරන්නේ දැනගන්න එක. එතකොට අරමුණක් දැනගන්නවා හිතට පුළුවන් ඕන නම් මේ වර්ණ සටහනක් කියලා දැනගන්නත් පුළුවන්. මේ රූපයක් කියලා සතර මහා ධාතු ටිකක් කියලා දැනගන්නත් පුළුවන්. එහෙමනම් මේ පුද්ගලයෙක් කියලා දැනගන්නත් පුළුවන්. ස්ත්‍රියෙක් කියලා දැනගන්නත් පුළුවන්. එතකොට මෙහෙම දැනගන්තේ ඒ හිතේ යෙදෙන ධර්මවල උපකාරය. එතකොට ඒ හිතේ යෙදෙන ධර්ම ටික තමයි මොනවද? අන්නර වේදනාව, සංඥාව, සංකාරය කියන මේවා. ඉතින් මේ ඒවා ගැන කතා කරන්න ගියොත් ඒවා වෙන වෙනම අරගෙන දැන් සංකාරය කියනකොට ඒකේ යෙදෙන සිතුවිලි ටිකක් තියෙනවා. ඒ වගේම යෙදෙන කෘත්‍ය ටිකක් තියෙනවා. මේ ඔක්කොම අපි දැනගන්න ගියොත් මේ දැන් සාමාන්‍ය කෙනෙකුට නිවන් දකින්න උත්සාහවත් කෙනෙකුට මේක ටිකක් දිග ගමනක් වෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ওই ඔක්කොම දැන් අපි එකම හිතක් ගත්තොත් කුසල් සිතක හිත සමග ධර්ම 34ක් යදෙන. 33ක් 34ක් උපරිම යදෙන. ඉතින් ඒ ඔක්කොම කතා කරන්න ගියොත් ඒ භාවනාව කරනකොට මහා අවුලක් වෙනවා. ඒ නිසා තමයි මේ ඔක්කොම අර දුෂ්ටි වලට ලක් වෙන මුලා වලට ලක් වෙන දේවල් ටික විතරක් එළියට අරගෙන ඔන්න ඔය විදිහට අපිට භාවනාවට න්‍යායක් වශයෙන් මේ පංච උපාදානස්කන්ධයක් හැටියට ස්කන්ධ පහකට අන්තර්ගත කරලා මේ විදිහට පෙන්නනවා. එතකොට අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ සත්වයා කියලා කියන තැන තියෙන්නේ සත්ත්ව බුද්ධල නොවුණු අනාත්ම වූ මේ කියන රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහ. එතකොට මට යමක් දැනෙනවා නම් මට යමක් ඇහෙනවා නම් මට රස විඳීම දැන ගැනීම මොනවා හරි දෙයක් දැන් මම මේ මොනවත් නැහැ කියලා හරි වැටහෙනවා නම් ඒත් මොකද්ද වෙලා තියෙන්නේ? මේ හැම තැනකම පංච උපාදාන ස්කන්ධයක් තමයි හටගන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යම්තාක් දුක් උපදිනවනම් යම්තාක් දුෂ්ටි උපදිනවනම් යම්තාක් කෙලෙස් උපදිනවනම් මේ හැම එකක්ම රූපය හෝ මුල් වෙලා වේදනාව හෝ මුල් වෙලා සංඥා හෝ සංකාරය හෝ විඥානය හෝ මුල් වෙලා මේ මොකක් හරි එකක් අපි වැරදිවට අරගෙන තමයි සියලු දුක් උපදින්නේ. අන්න ඒ නිසා අපිට දැන් මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ මේ භාවනා බලයෙන් එයා තේරුම් ගන්න ඕනේ මොනවා හරි මට දැනීමක් එනවනම් මට දැනුණා නෙවෙයි මට දුකක් ඉපදුණා නෙවෙයි මේ ස්කන්ධ පහක් හටගත්තා. ඒ යමක් ඇහුණා නම් ඒ ඇහිීමත් සමගම ස්කන්ධ පහක් හටගෙන ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හටගත්තා. ඒ විදිහට කෙනෙක් තේරුම් ගත්තොත් අන්න ඔහු අරමුණේ ඇත්ත දැක්කා වෙනවා. එතකොට අපි ඒකේ අපි ඉස්සරහට කතා කරගෙන යන් මේවා දෘෂ්ටි ඇති වෙන්නේ කොහොමද, මේ ස්කන්ධයන්ගේ ස්කන්ධ පඤ්ඤප්ති මොකද්ද, මේ ස්කන්ධයන් පැනවීමට හේතු මොකද්ද කියන කාරණා ඔක්කොම මේකේ කතා වෙනවා. හරි. එතකොට ඊළඟ තියෙන ගැටලුව තමයි ඒ ස්වාමීන් වහන්සේ අහනවා, දැන් උපාදානීය කියලා යමක් තියෙනවා නම්, දැන් උපාදානීය කියලා දැඩිව ගන්නවා. දැන් අපි වස්තු දේපල දැඩිව ගන්නවා. සත්වයෝ පුද්ගලයෝ අමුදරුවෝ ඥාතීන් වශයෙන් අපි මේ විදිහට දෘෂ්ටියෙන් දැඩිව ගන්නවා. එතකොට යමක් අපි දැඩිව ගන්න නම් උපාදානීය කියන කාම උපාදානේ, දිට්ඨි උපාදානේ, අත්තවාද උපාදානේ, සීලබ්බත උපාදානේ කියලා උපාදාන හතරක් තියෙනවා. එතකොට අපි මේ උපාදාන කියන එකෙන් අර්ථවත් කරන්නේ අරමුණ තදින් අල්ලා ගන්නවා කියන එක. මේ අරමුණ තදින් අල්ලා ගන්න නම් එයා පළමුකොටම අරමුණේ මුලා වෙන්න ඕනේ. අරමුණේ මුලා වුණොත් තමයි ඕ අරමුණ දැඩිව ගන්න. ඒ කාරණාව අපි හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට මේ දැඩිව ගන්නවා උපාදානයේ කියන කාරණාවමද පංච උපාදාන ස්කන්ධය කියන්නේ? එහෙම නැත්නම් මේ උපාදානයේ අනෙක පංච උපාදාන ස්කන්ධය වෙන එකක්ද කියලා ඔන්න ප්‍රශ්නයක් අහන්න. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නකෝ බික්කු තං ඒව උපාදාන. ඒ කියන්නේ උපාදානයේ පංච උපාදාන ස්කන්ධයම නෙවෙයි. හරිද? ඒ කියන්නේ අර පහ නෙවෙයි උපාදානය කියන්නේ. පංච උපාදාන ස්කන්ධය නෙවෙයි. තේ පංච උපාදාන ස්කන්ධා නාපි අඤ්ඤත්‍ර උපාදානේහි උපාදාන ස්කන්ධා. හැබැයි පංච උපාදාන ස්කන්ධෙන් වෙනම උපාදානය වෙනවත් නෙවෙයි. දැන් මේ පහ උපාදානේ නෙවෙයි කිව්වා. හැබැයි ඒකෙන් කියන්න එහෙනම් මේකෙන් වෙන්ව කොහේ වෙනම උපාදානිය තියනවද? නෑ. මේකෙන් වෙන්ව උපාදානිය තියනවත් නෙවෙයි. ඊට පස්සේ කියනවා යෝකෝ බික්කෝ පංච උපාදාන ස්කන්ධේසු චන්දරාගෝත්ත තං තත්ත උපාදානන්ති. මේ පංච උපාදාන ස්කන්ධේසු කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධේ කෙරෙහි, ඒ ඔය කියන ස්කන්ධ පහ කෙරෙහි යම් කිසි කෙනෙක් ඇලෙනවා නම්, ඔය ස්කන්ධ පහෙන් එකක් දැඩිව ගන්නවා නම් ඒකමයි උපාදානය කියන්නේ කියලා කිව්වා. එතකොට ඒ විදිහට මේ සමහරු මේ ස්කන්ධ උපාදාන ස්කන්ධ පටල ගන්නවා. සමහරු කතා කරනවා මේක මේ වෙලාවේ ඇදිච්ච නිසා කතා කරන්න ඕනේ, මේක බහුතරයක් අතර තියෙන දෘෂ්ටියක්, වැරදි අදහසක්, මේ පංචස්කන්ධය හා පංච උපාදාන ස්කන්ධය කියන කාරණාව පිළිබඳව බොහෝ අයගේ අදහසක් තියෙනවා. මේ පංචස්කන්ධය කියලා කියන්නේ ඒක රහතන් වහන්සේට පමණක් උපදින කෙලෙස් නැති ස්කන්ධ පහක්. කෙලෙස් වලට ඒක හිතක් නැහැ. පංච උපාදාන ස්කන්ධය කියන්නේ කෙලෙස් සහිත ස්කන්ධ ටික කියලා. එතකොට මේක සම්පූර්ණයෙන්ම බුදුදහමට විරුද්ධ හා අභිධර්මය ආදී මේ දේවල් ගවේෂණය කරනකොට මේ අදහස සම්පූර්ණ වැරදි අදහසක්. ඒ ස්කන්ධ පංච උපාදාන ස්කන්ධ කියලා කියන්නේ වෙනම අර්ථයකින්. පංච උපාදාන ස්කන්ධය කිව්වහම ඒකේ රූප උපාදාන ස්කන්ධය ගත්තහම මේ රූප උපාදාන ස්කන්ධය උපාදාන ස්කන්ධය කියලා කියන්නේ උපාදානයට අරමුණු වෙන ස්කන්ධ උපාදාන ස්කන්ධ. හරිද? එතකොට මොනවද උපාදානයට අරමුණු වෙන්නේ? එක්ක රූපය. එහෙම නැත්නම් වේදනාව. හැබැයි අපිට හම්බෙන්නේ නැහැ රූපය. අපිට හම්බෙන්නේ සත්‍ය, පුද්ගලයේ, ස්ත්‍රියක්. දැන් ස්ත්‍රියක් කියලා ගන්න තැන ਉਹ අරගෙන තියෙන ස්ත්‍රියක් කියලා මොකක්ද? රූපය. රූපයයි අරන් තියෙන්නේ. එතකොට බැන්නා ගැහුවා කියලා මේ වරදව අරගෙන තියෙන්නේ මොකද්ද? රූපය. අන්න එතකොට ඒ රූපයේ ස්වභාවය ආකාර විකාර වෙන, හටගෙන නිරුද්ධ වෙන, ප්‍රත්‍යයෙන් හටගත්න, ඒ මොහොතේම ඇති වෙලා නැති වෙන ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ රූපය කියන්නේ. ඔහොම තියෙන රූපයක් අපි ඉන්නවා තියෙනවා කියලා ගන්නවා. තේරුණා? අන්න ඒ ඉන්නවා තියෙනවා කියලා ගැනීම තුළ තමයි අපිට සියලු කෙලෙස් දුක දුෂ්ටි නිර්මාණය වෙන්නේ. අන්න ඒකයි අපි දැන් ඔන්න දහමින් තේරුම් ගන්නේ මේ මම කියලා තියන්නේ මේ කැඩෙන බිඳෙන රූපයකට හටගෙන නිරුද්ධ වෙන රූපයකටයි මම කියලා තියෙන්නේ. මම බැනලා කියන්නේ තරහා අරගෙන තියෙන. අන්න ඔය කාරණාව පැහැදිලි කරලා දෙන්න තමයි අපිට ඔය රූප කර්මස්ථාන දෙන්නලා තියෙන්නේ. ඔබ මම කියන දන බලන්න, ඔබ මම කිව්වේ පඨවියටද ආපෝටද තේජෝටද වායෝටද කෙස් වලටද ලොම් වලටද කියලා බලන්න. ඇයි රූපේ කිව්වේ ඔය ටික කියලා මේ විදිහට බලන්න. අන්න එතකොට මේ උපාදානයට හිත ධර්මයොන්ට කියන උපාදාන ස්කන්ධ කියලා. එතකොට උපාදානයට අරමුණු වෙන ස්කන්ධ. ඊට පස්සේ රූපය හැම වෙලාවෙම උපාදානයට හිත. වේදනා සංඥා සංකාර විඥාන ලෞකික ස්කන්ධය. ඒ කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර තුලම අරමුණු වෙන දේවල් උපාදානයට හිත. යම් වේදනා සංඥා සංකාර විඥානයකට අරමුණු වෙනවා නම් මේ ස්කන්ධ වලින් වෙනත් දෙයක්. ඒ මොකක් විය හැකිද? මේ ස්කන්ධ වලින් තොරව අරමුණු වෙන්න පුළුවන් දේවල් තියෙනවා. අන්න මාර්ගයක් හා ඵලයක්. ඊළඟට තව එකක් තියෙනවා. මොකද්ද? නිවන. නිවන. නිවන කියන එක ස්කන්ධයට අයිති නැහැ. එතකොට යම් මාර්ගයක් ඉපදිලා ඒ මාර්ගයෙන් නිවන අරමුණු කරනවා නම් ඒ මාර්ගය කියලා කියන්නේ එතන තියෙන්නේ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතර. නේද? එතකොට ඒ ස්කන්ධ හතට අරමුණු වෙලා තියෙන්නේ තවත් ලෝකේ දෙයක් නෙවෙයි, ලෝකෙන් එතර වූ නිවන කියන එක, නිරෝධය කියන එක. ඒ නිසා ඒ හිතේ තියෙන ස්කන්ධයන් කිසි කලකත් උපාදානයට ගෝචර වෙන්නේ නැහැ. උපාදානයකට අරමුණු වෙන්නේ නැහැ. නමුත් යම් ස්කන්ධ ටිකක් ලෝකයේ දේවල්, සත්වයෝ, පුද්ගලයෝ, ගෙවල් දොරවල් ආදී හරි මෙහෙම හරි මොන විදිහකට අරමුණු වෙනවා නම් ඒ හැම එකක්ම උපාදානයට හිතයි. ඒ නිසා ඔන්න ඔය ස්කන්ධ හතර බෙදනවා. මාර්ග ඵල හා නිවන නැ, මාර්ග ඵල සිත් තුළ යෙදෙන වේදනා සංඥා සංකාර ටිකක් තියෙනවා නම් මේවා අනුපාදානීය. ඒ කියන්නේ උපාදානීය නෙවෙයි, උපාදානයට හිත නැහැ. හැබැයි ඊට මේහා කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන තුන් ලෝකේ ඇසුරු කරගෙන තියෙන යම් ස්කන්ධ ටිකක් තියෙනවා නම් මේ ඔක්කොම උපාදානයට හිත කියලා. ඔව්. ඒ කියන්නේ නිරෝධ සත්‍යයට අයිති වෙන්නේ නැහැ. නිරෝධේ අරමුණු කරන උපදින මාර්ගඵල වලට අයිති වෙනවා. හරිනේ. එතකොට එහෙනම් ස්කන්ධ, පංචස්කන්ධ කියලා කිව්වේ ගොඩක් රාසියක් කියන අර්ථයෙන්. රූප ගොඩක්, වේදනා ගොඩක්, සංඥා ගොඩක්, සංකාර ගොඩක්, විඥාන ගොඩක් කියන අර්ථයෙන් තමයි පංචස්කන්ධය කියලා කිව්වේ. පංච උපාදාන ස්කන්ධය කිව්වේ උපාදානයට අරමුණු වෙනවා කියන අර්ථයෙන්. එතකොට රහතන් වහන්සේ නමක් රහත් වෙලා, ඒ රහතන් වහන්සේ කියලා කියන්නේ එතන තියෙන අරිහත් ඵල සිතටනේ නේද? එතකොට උන්වහන්සේට හැමදාම හැම මොහොතම මේ අරිහත් ඵල සිත තියෙනවද? නැහැ නේ. දැන් එහෙනම් ඒ රහතන් වහන්සේ අරිහත් ඵල නැති වෙලාවේ පුතග්ජනයිද? ඒත් නැහැ නේ. ඒත් නැහැ. එහෙනම් අරිහත් ඵල සිත ඉපදුනාට පසුව උන්වහන්සේගේ එදිනදා කටයුතු කරන්න සිත් ටිකක් උපදිනවා. ඒවට අපි කියනවා ක්‍රියාසිත් කියලා. මේ ක්‍රියාසිත් වල කුසල් නැහැ, අකුසල් නැහැ, කර්ම විපාකත් නෙවෙයි. ඒ ක්‍රියාසිද්ධ කිරීම සඳහා රහතන් වහන්සේලාට පමණක් උපදින සිත්. හැබැයි මේ ක්‍රියාසිත්ුත් කියනවා උපාදානයට හිතයි කියලා. ඔන්න ඕක පටලා ගන්න එක තමයි වෙලා තියෙන්නේ. දැන් ওই ක්‍රියාසිත වල සඳහන් වෙනවා මේ උපාදානීයයි කියලා, උපාදානයට හිතයි කියලා. එතකොට එහෙනම් මේ උපාදානයට හිතයි නම් එහෙනම් ඒව රහතන් වහන්සේට උපදින්න විදියක් නැහැ. මේවා උපදින්නේ රහතන් වහන්සේලාට නෙවෙයි කියලා ඔන්න එහෙම අදහසක් ගන්න. ඇයි එහෙම ගන්නේ? ඒ අර්ථය පටලා ගත්ත නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පානින් හිචේ පුරිසෝ වනෝනාස හරේයන් පානිනං විසා නාභනං විස මන්නේති නත්ති පාපං අකුබ්බතෝ කියලා. පානින් හිචේ පුරිසෝ වනෝ, පානි කියලා කියන අතට, පුරිසෝ පුරුෂයාගේ අතේ වනයක් නොවේනම්, කියන පුරුෂයාගේ අතේ තුවාලයක් නැත්තම්, හරේයන් පානිනං විසං, ඒ අතේ යම කෙනෙක් විස ගන්න, ඔහුට විස ඇතුල් වෙනවද කියලා? නෑ. ඇයි? ඔහුගේ හිතේ වනේ නැති නිසා. ඒ වගේ රහතන් වහන්සේ උපාදානෙද හිත කියලා හෝ සලකන ස්කන්ධයන් පරිහරණය කරාට රහතන් වහන්සේට නැවත අවිද්‍යාව හෝ උපාදාන හෝ ආශ්‍රව උපදින්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒවා උපාදානෙද හිත වුණාට ඒවා පරිහරණය කරා කියලා උන්වහන්සේලාට කෙලෙස් උපදිනවවත් උපාදානෙ ඇති වෙනවත් ඒ සිත් එතකොට ඒවා උපදිනව නම් උන්වහන්සේ පොතක් ජනයි හෝ ලෞකිකයි හෝ ආපහු ලෝකෙට ආවා හෝ කියලා කියන්නේ නැහැ. දැන් මෙලොව ඉන්න මිනිස්සෙක් කුසල් වඩලා ධ්‍යාන ලබලා රූපාවචර ධ්‍යාන උපදවාගෙන බ්‍රහ්ම ලෝකෙට යනවා. දැන් බ්‍රහ්ම ලෝකෙට ගියාම දැන් මේ මිනිස්සයා බ්‍රහ්ම ලෝකෙට ගියාම ඔහු බ්‍රහ්මෙක් වෙනවද? නෑනේ, බ්‍රහ්මෙක් වෙන්නේ නැහැ. දැන් බ්‍රහ්මෙක් එනවා මෙහාට වන්දනා කරගන්න. මිනිස්ස ලෝකෙට ආවා කියලා ඔහු මිනිස්සෙක්ද? නෑ, ඒ බ්‍රහ්මයා. ඒ වගේ රහතන් වහන්සේ ක්‍රියාසිත පරිහරණය කරා කියලා රහතන් වහන්සේ පුතක් ජන වෙන්නේ නැහැ. අන්න ඒ වගේ මම මේ කාරණාව මේ සමහර විට මේ අය අතර මේ දෘෂ්ටිය නැතිව ඇති. නමුත් මේක ලෝකයේ තියෙන ප්‍රසිද්ධ දෘෂ්ටිය, බහුතර දෘෂ්ටිය. ඉතින් ඒ නිසා තමයි මම මේ කිව්වේ. මොකද මේ අභිධර්මයේ පෙන්වන කාරණාවක් තියෙන රූපය උපාදානීය මේව කියලා. ඒ කියන්නේ රූපය උපාදානයට හිතමයි. ඒක රහතන් වහන්සේ කියන දන රූපේ වුණත් වෙන රූපේ වුණත් උපාදානයට හිතයි නේද? තව කෙනෙකුට ඒ රූපේ ආරමුණු කරලා කෙලෙස් ඇති කරගන්න බෑද? පුළුවා නේද? උන්වහන්සේ රහත් වුණා කියලා ඒ රූපේ ආරමුණු කරලා ඇතැම්මයි කෙලෙස් ඇති කරගන්නවා. එහෙනම් ඒ රූපේ උපාදානයට හිතයි. අන්න ඒ විදිහට ඒකේ අපි හිතයි කියලා කියන්නේ දැන් මේකෙන් ඇති කරගන්න පුළුවන් බව තියෙනවා. කෙනෙකුට කෙලෙසයක් ඇති කරගන්න පුළුවන් බව තියෙනවා. දැන් අපි කියමුකෝ මොනවද මේ මොනවහරි දෙයක් අපි සෙමට හිතයි කියලා කියන්නේ. මේ සෙමට හිතයි කියන එකෙන් කියන්නේ ඒ සෙම උපදින්න පුළුවන් බව තියෙනවා කියන ඒවා. ඔව්, පුතග්ජන කෙනාට විතරක් නෙවෙයි, රහතන් වහන්සේගෙන් මෙහා හැමෝට මේක විවිධ මට්ටම් වල ඇති වෙන්න පුළුවන්. හරිද? එතකොට උපාදානයේ කියන එක අර උපාදානස්කන්ධ තුලම යෙදෙන එකක්. එතකොට දැන් අපි මේකෙන් කෙටියෙන් පැහැදිලි කරගන්න ඕනේ, මතක තියාගන්න ඕනේ කොටස තමයි උපාදානයේ කියව මොකද්ද? අපි දේවල් දැඩිව ගන්න බව, සත්වය පුද්ගලයෝ වශයෙන් ගේ දොර මිල මුලන් වශයෙන් දැඩිව ගන්න. ඔය දැඩිව අරන් තියෙන්නේ මෙන්න මේ කියන වැඩකට නැති හරයක් නැති හටගෙන නිරුද්ධ වෙලා යන ප්‍රත්‍යයෙන් හටගන්න අසාර වූ ස්කන්ධ ටිකක් තමයි එහෙම අරන් තියෙන්නේ. ඔන්න ඕක තමයි අපි තේරුම් ගන්න ඕනේ. ඇයි එහෙම තේරුම් ගත යුත්තේ? මට මොනවා හරි දෙයක් නිසා දුකක් වෙනකොට ඒ දුකක් ආවේ මම මේ අසාර වූ රූපයක් වරදවා ගත්ත නිසා, අසාර වූ රූපය දැඩිව ගත්ත නිසා කියලා. අන්න ඒ අල්ලගත්තු අරමුණ අයින් කරොත් එහෙම ඔහුට එන දුක සංසිඳෙනවා, ඔහුට එන කෙලෙස් සංසිඳෙනවා. අන්න ඒ ධර්ම ලාභය ලැබෙන හින්දායි මේක මෙච්චර මේ උගන්වන්නේ. නැත්නම් අපිට හිතෙන්න පුළුවන් මේ මොනවා කියනවත් දන්නේ මේ ස්කන්ධ ටිකක් කියනවා, මේ මොකටද දන්නේ මේවා, ඉතින් වැඩකුත් නැහැ අපිට මේ. එහෙම තමයි මේ ඕක තමයි. ඔව්, අපි මේ බොහොම අමාරුවෙන් තේදළු ටිකක් වහගෙන කුරුණු ටිකක් තලාගෙන ඉන්නේ මේ ස්කන්ධ පහක් ගැන කියනවා කියලා. මේක තමයි. ඉතින් මේ මොනවද මන් දන්නේ නැහැ කියලා ඉතින් හිතෙන්න. ඇයි මේක මේ ගැළපෙන්නේ නැහැ? මේ දුක නිවෙන්න අපි දන්නේ එහෙම නෙවෙයි. ප්‍රේවත් නැති වුණොත් ඉවරයි. ආම්ද්‍රව මොනවා කිව්වත් නේද? එහෙමනේ හිතන්නේ. ඉතින් ආන් ඔහොම හිතන අය ටිකක් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ මෝඩකම අරගෙන ආපු නිසා තමයි හැමදාම අපිට අන්න මේ සසර යන්න ඕනේ. හැමදාම දලු කඩ කඩ ඉන්න ඕනේ. ඇයි ඒ? මේ මෝඩකම අයින් කරගත්තේ නැහැ.
ස්කන්ධ ස්වභාවය දන්නේ
නැහැ. ආන්න ඒක තමයි ස්කන්ධ ස්වභාවය දන්නේ නැති නිසා. ඉතින් ඒකම දැන් මේ දුක ආපු දෙයම එල්ලෙන්න බලනවා මිසක් ඒකෙන් කවදාවත් මිදෙන්න බලන්නේ නැහැ. ඒක දළු නැති කෙනා, ගස් ටික මැරිච්ච කෙනා කොහොම හරි ඇයි ත්‍රේ බැල ටිකක් හදාගන්නේ කොහොමද කියලා තමයි දඟලන්නේ නේද? එහෙම ඉස්සක් මේ අනේ මේ තේ ගස් හින්දානි දුකාවේ ඔන්න ඕක අත්හැරලා දාපන් කියලා. එහෙමනම් ඉතක් උපදින්නේ නැහැ කවදාවත්. ඔව් එහෙම උපදින්න දන්නේ නැහැ. එතනින් එහා එකක් දන්නේ නැහැ. ඒකයි හරිනි. එතකොට ඊළඟ කාරණාව මේකේ එහෙම ප්‍රශ්නේ විසඳුම්මන් පස්සේ භික්ෂුන් වහන්සේ නැවත ප්‍රශ්නයක් අහනවා. අර පංච උපාදානස්කන්ධය කෙරෙහි උපාදානිය තියෙනවා කියලා උත්තරේ දුන්නන් පස්සේ ඒ කියන්නේ ඒ ස්කන්ධ පහ කෙරෙහි ඡන්ද රාගයක් තියෙනවනම් ඒක තමයි උපාදාන. හැබැයි මේ ස්කන්ධ උපාදාන නෙවෙයි. ඒ උපාදානිය වෙන එකක් කියලා කිව්වේ දැන් ඔබට අර ලස්සන උපමාවක් තියෙන අහලා ඇති ගොන් දෙන්නේ ඈඳලා ඉන්නවා නේද? එතකොට ගොන් දෙන්නා ඈඳලා ඉන්නවා කිව්වහම කෙනෙක් කිව්වොත් එහෙම ගොන් දෙන්නා ගැට ගහලා කිව්වොත් එතකොට ඒක වැරදි. එහෙනම් ගොන් දෙන්නා ඈඳලා ඉන්නේ රැහන කියලා. එතකොට මේ රැහන තමයි ගොන් දෙන්නාගේ බන්ධනය. අන්න ඒ වගේ මේ චන්දරාගයේ හැටියට දැනගන්න රැහන වගේ කියලා මේ ගොන් දෙන්නා ගවය දෙන්නා වගේ හැටියට දැනන ස්කන්ධ ටික. එතකොට මේ රැහන කියන එකෙන් තොරව මේ දෙන්නාගේ බැඳීමක් නෑ. බැඳීම කියන එක ගොන් දෙන්නාගෙන් තොරව වෙන්නේ නෑ. ආන්න ඒ වගේ මේ ස්කන්ධ කියනවා යම් ආසාවක් තණ්හාවක් එනවනම් ආවේ ඔන්න ඔය අසාර ටික වර්ධවා ගත්ත නිසාමයි. යම් දුකක් ආවනම් ආවේ ඕ ටික ගත්ත නිසාමයි. ඔය ටික අවබෝධයෙන් අත්හැරියොත් දුක නෑ කියලා ආන් එහෙම අපි මේ අරමුණු වල දුක් කියනකොට ගලපා ගන්න අපි තුන හැකියාව
තියෙනවා.
රහන බලන්නේ ඒක තමයි. එතකොට අපි අයින් කරන්න ඕනේ ගොන් දෙන්න නෙවෙයි. බැම්ම අයින් කරන්න නම් රැහන තමයි ගලවලා ගන්න ඕනේ. ඊට පස්සේ සියාබන බන්තේ පංච උපාදාන ස්කන්ධේසු චන්ද රාග වේමත්ත තාති. සාමාන්‍ය පංච උපාදාන ස්කන්ධේ ඔය කියන චන්ද රාගේ නානත්වයක් වෙනස් බවක් තියෙනවා. හැමෝටම තියෙන එකක්ද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සියා බික්කූති භගවා ආවෝච. ඔහු චන්ද්‍රාගේ වේමත්තතාවයක් තියෙනවා. ඉද බික්කු ඒකච්චස්ස ඒවං හෝති ඒව රූපං සියා අනාගත මද්ධානං ඒවං වේදනා සියා අනාගත මද්ධානං ඒවං සංඥා සියා අනාගත මද්ධානං ඒවං සංඛාරා සියා අනාගත මද්ධානං ඒවං විඤ්ඤාණං සිය අනාගත මද්ධානං ඒවං කෝ භික්ඛු සියා පංච උපාදාන ස්කන්ධේසු චන්ද රාග වේමත්තතාවය. අනේ අනාගතේ මෙහෙම කෙනෙක් වෙනවනම් හොඳයි. මෙහෙම සැප තියෙන කෙනෙක් වෙනවනම් මෙහෙම සතුට විඳින කෙනෙක් වෙනවනම් මේ වගේ වේදනා විඳින සැප විඳින කෙනෙක් මේ වගේ රූපයක් තියෙන කෙනෙක් වෙනවා කෙනකෙනාගේ ඔන්න ඔය වගේ අදහස් තියෙනවා. ඒ අදහස් ඇතිව තමයි බොහෝ අය කටයුතු කරන්නේ. මේ වගේ උපාදාන වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ කෙනකෙනාට ඇති වෙන අදහස් නානත්වේ නිසා කිව්වා චන්දරාගේ නානත්වයක් තියෙනවා කියලා. ඒක අපි සරලව කිව්වොත් එහෙම මේ හැමෝටම කැමති යමක් පෙන්වුවොත් මේ හැමෝම එක විදිහටම ඕකට කැමති නැහැ නේද? කෙනකෙනා විවිධාකාරයෙන් තමයි කැමත්තන්. ඒ නිසා මේ එකම රූපේ ආරම්භය විවිධාකාරයේ චන්දරාගයන් උපදිනවා. ඒ චන්දරාගයන් උපදින්නේ තම තමා ඇති කරගන්නා කල්පනාව මත, තම තමා හඳුනා ගන්නා ආකාරය මත. ඊට පස්සේ කිත්තාවතාපන බන්තේ කණ්ඩානං කණ්ඩාදි වචනං හොන්ති. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මේ ස්කන්ධයන්ගේ ස්කන්ධ පඤ්ඤප්තිය කෙතකින් වෙනවද කියලා අහන. ස්කන්ධයන්ගේ ස්කන්ධ පඤ්ඤප්තිය පණවන්නේ කොහොමද? ඒකේ සීමාව කොතකද කියලා අහන. එතකොට කියනවා යං කිංචි බික්කු රූපං අතීතං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධා වා ඕලාරිකා වා සුකුමා වා හීනං වා පනීතං වා යං ධූරේ සම්තිකේ වා අයං රූපක්ඛන්දු. රූපස්කන්ධය කියලා කිව්වේ මේ අපිට පේන රූපයට විතරක් නෙවෙයි. කියනවා අතීත රූපයක් තියෙනවනම් අනාගත රූපයක් තියෙනවනම් වර්තමාන රූපයක් තියෙනවනම් මමයි කියා ගන්න ආධ්‍යාත්මික රූපයක් තියෙනවනම් මට පරිබාහිරව පිට සත්ත්ව පුද්ගලයෝ දේවල් වශයෙන් තියෙන බාහිර රූපයක් වෙනවනම් ඕලාරික රළු ගොරෝසු රූප තියෙනවනම් සියුම් වූ සුකුම වූ රූප තියෙනවනම් මේ රූපත් ඊට පස්සේ ඕලාර හීන වූ රූප කියලා අපි අකමැති වූ අප්‍රිය අමනාප වූ සමහරු නිඳා කරන බලන්නවත් කැමති නැති එබඳු රූප තියෙනවා. ප්‍රණීත වූ අපි වඩාත් කැමති යම් රූප තියෙනවා. ඒ රූපත් අපි සමීපයේ තියෙන රූපත් දුර වූ බ්‍රහ්ම දිව්‍ය ලෝකවල යම් රූපද මේ රූපත් කියන හැම එකක්ම එකට කැටි කරලා අන්තර්ගත කරලා තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. එතකොට අතීතේ නිරුද්ධ වුණා නම් ඒකත් රූපස්කන්ධේමයි. අනාගතේ උපදිනව නම් දැන් අද රූපස්කන්ධේ උපදිනාට අනාගතේ පුද්ගලයෙක් උපදින්නේ නැහැ. එදාට උපදින්නේ මේ රූපෙමයි. ඒ නිසා සුහීන පනිත දුර ළඟ ආධ්‍යාත්මික බාහිර හැම රූපයකම ස්වභාවේ එකම ස්වභාවය. ඒ හැම රූපයක්ම නිත්‍ය නැහැ, ආත්ම නැහැ. ඒවා සාරවත් වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා මේ විදිහට රූපස්කන්ධය දැක්කේ. එතකොට අතීතේ නිරුද්ධ වෙච්ච එකක් තියෙනවා නම් ඒක අතීත රූපේ. ඒකත් රූපස්කන්ධයටමයි අයිති. ඒ විදිහට වේදනාව පිළිබඳව, සංඥාව පිළිබඳව, සංඛාරය පිළිබඳව, විඥානය පිළිබඳව ඔය විදිහට දැනගන්න. එතකොට අතීතේ මට හිතුණා කියලා ගන්නකොට අපි දැනගන්නේ නැහැ. ඒ අතීත සංකාරයක්. ඒ සංකාරයේ පුද්ගලෙක් නෙවෙයි. අතීතේ මෙහෙම වුණා, එහෙම නැත්නම් අනාගතේ මෙහෙම කරනවා කියලා මේ ඔක්කොම මේ ස්කන්ධ පහට අපි ගලප ගලපා දකින්න පුරුදු වෙනවා. ඉතින් අන්න ওই විදිහට මේ පංච උපාදාන ස්කන්ධේ පඤ්ඤප්තිය පැනවීම එකකට තියෙනවා කීයක්ද? 11 ආකාරයක්. ඒ කොළොස් ආකාරයෙන් එතකොට දැන් අපි ඒව දැනගන්න. අතීත රූප කියන්නේ මොනවද? ආධ්‍යාත්මික රූප කියන්නේ මොනවද? බාහිර රූප කියන්නේ මොනවද කියලා අපි දැනගන්නවා. එතකොට රූපස්කන්ධය කියන එක බුදුරජාණන් වහන්සේ විවිධ න්‍යායන් වලින් බෙදනවා. සූත්‍ර ක්‍රමයට බෙදනවා, අභිධර්ම ක්‍රමයට බෙදනවා. මේ බෙදලා බෙදලා අපිට පෙන්වන්නේ පුද්ගලයේ සත්වයේ කියන දෘෂ්ටි එතන තියාගන්න එපා කියලා. දැන් මේ බෝඩ් එකේ තියෙන ඔබට බලන්න පුළුවන් මේ 28 රූප ක්‍රමයට බුදුරජාණන් වහන්සේ මේ කියපු රූපස්කන්ධයම කොටස් 28කට බෙදලා පෙන්වනවා. ඒක ඇතුලේ තියෙනවා සත්‍ය වශයෙන් ප්‍රත්‍යයෙන් උපදින රූප ටිකක්. ඒවට කියනවා නිෂ්පන්න රූප කියලා. ඒ නිසා පවතින රූප ටිකක් තියෙනවා. ඒවට කියනවා අනිෂ්පන්න රූප කියලා. මේ විදිහට ඊට පස්සේ ඔය අභිධර්ම බෙදීම ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සූත්‍ර ක්‍රමයට බෙදනවා රූපස්කන්ධය තමයි ඔන්න ඔය සතර මහා ධාතු හැටියට උපාදාය රූප හැටියට බෙදුවේ. තවත් ක්‍රමයට දැන් අපි කියන කුණුප කොටස් 32ක් වශයෙන් බෙදුවේ මේ රූපස්කන්ධය. ඊට පස්සේ නවසීවතිකයේ හැටියට අසුභයේ වශයෙන් පෙන්වෙත් මේ රූපස්කන්ධය. එතකොට මේ කියන රූපස්කන්ධේ විවිධ ක්‍රම වලට බෙද බෙදා පෙන්වුවේ අපි මේ රූපයේ කෙරෙහි තියෙන වැරදි දෘෂ්ටිය අදහස අයින් කරගන්න. ඒ නිසා ඔය කොයි ක්‍රමයකින් හරි ගමන්නේ එකක් අධ්‍යයනය කරලා ගවේෂණය කරලා කෙනෙක් නුවණක් ඇති කරගත්තොත් මේ රූපය කෙනෙක් පුද්ගලයෙක් නෙවෙයි, මේ රූපය නිත්‍ය එකක් නෙවෙයි, මේ රූපය සැප උපද්දවන එකක් නෙවෙයි, මේ රූපය ආත්ම එකක් නෙවෙයි, මේක ප්‍රත්‍යයෙන් හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියලා ඔය නුවණ කෙනෙක් ඔය කොතනින් හරි ඇති කරගත්තා නම් ඒකයි අවශ්‍ය. එහෙම නැතුව මේ වගේ දක්ෂයෙක් වෙලා මේ වගේ මේ ව්‍යක්ත විසරද වෙන්න නෙවෙයි කිව්වේ. මේකෙන් අපි කෙලෙස් යයි කරගන්නයි තියෙන්නේ. ඔන්න ඊට පස්සේ ඊළඟ භික්ෂුන් වහන්සේ අහනවා, කෝනුකෝ බන්තේ හේතු කෝ පච්චයෝ රූපකන්දස්ස පඤ්ඤාපනාය, කෝ හේතු කෝ පච්චෝ වේදනාස්කන් වේදනාකන්දස්ස පඤ්ඤපනාය, කෝ හේතු කෝ පච්චෝ සංඤාකන්දස්ස පඤ්ඤපනාය, කෝ හේතු කෝ පච්චෝ සංඛාරකන්දස්ස පඤ්ඤපනාය, කෝ හේතු කෝ පච්චෝ විඥානස්කන්දස්ස පඤ්ඤපනාය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ රූපස්කන්ධයේ පැනවීමට හේතුව මොකක්ද? වේදනස්කන්ධයේ පැනවීමට, සංඥාස්කන්ධයේ සංකාරස්කන්ධයේ පැනවීමට හේතු මොකක්ද? විඥානස්කන්ධයේ පැනවීමට හේතු මොකක්ද? එතකොට කියනවා, චත්තාරෝ භික්ඛු මහා භූත හේතු චත්තාරෝ මහා භූත පච්චය රූපස්කන්ධස්ස පඤ්ඤපනාය. රූපස්කන්ධයේ පැනවීමට හේතු මොකක්ද? සතර මහා ධාතු, සතර මහා ධාතුව නිසා උපාදාය රූප කියන ඔන්න ඔය ටික නිසා තමයි රූපස්කන්ධය කියන යමක් පැනෙන්නේ. ඊට පස්සේ පස්සෝ හේතු පස්සෝ පච්චෝ වේදනාස්කන්ධස්ස පඤ්ඤපනාය. වේදනාව පැනීමට හේතු මොකද්ද? ස්පර්ශය. ඒ විදිහට කියනවා මානේ සංඥාව පැනීමට හේතුව ස්පර්ශය. සංඛාරය පැනීමට හේතු මොකද්ද? ස්පර්ශය. විඥානය පැනවීමට හේතු මොකද්ද? නාම රූප කියලා. කෝ හේතු කෝ හේතු නාම රූප පත්‍ය විඥාන ස්කන්ධස්. එතකොට හැම විඥාන ස්කන්ධයක්ම පණවන්න නාම රූප දෙක හේතු වෙනවද? දැන් මෙතන කියලා තියෙන නාම රූප හේතුවෙන් විඥාන ස්කන්ධය උපදිනවා. එතකොට එහෙම මම ප්‍රශ්නයක් අහුවා, යම් තැනක විඥාන ස්කන්ධය උපදිනවා නම් ඒ හැම තැනකම නාම රූප දෙක තියෙනවද? ඔව්, නාමේ නැතුව පහළ වෙන්නේ නැහැ. නාම රූප දෙකම නෑ. නිවන ගැන නෙවෙයි මං කියන්නේ, නිවනේ මොකක්වත් නැහැ, ස්කන්ධ කිසිවක් නෑ. නාම රූප දෙකම තියෙන්න ඕනේ. ආ, එතනත් රූපය ඇසුරු කරගෙන තියෙනවනේ සංඛාරය. සංඛාරපත්‍ය විඥාන. ඒතුව සංඛාරයේ ඉපදුනේ කොහෙද? එක්කෝ හදේ වස්තු රූපේ තුල, එහෙම නැත්නම් චක්කු ඇහැ කන නාසය දිව ශරීරය ආදී මේ තැනකනේ. එතකොට රූපය ඇසුරු වෙනවා. එහෙම නැතුව සංකාරයක් හෝ විඥානයක් උපදින්න පුළුවන්ද බැරිද? රූප ලෝකයේදී රූපයෙන් තොරව විඥානය උපදී. ඒකට කියනවා විඥාන පත්‍ය නාමං කියලා. විඥාන පත්‍ය චට්ඨායතනං කියලා කියනවා. හයවෙනි ආයතන. ඒකට රූපය ඕනේ නැහැ. තියෙනවා නේද? ඒවා අරූපාවචර බ්‍රහ්ම ලෝක. එතකොට තවත් තියෙනවා නාමයේ නැතුව රූපය විතරක් පහළ වෙනවා නේද? ඒ කොහෙද? අසඤ්ඤතල්. අන්න ඒ වගේ සංඛාරය මත තීරණය වෙනවා. දැන් කෙනෙකුකට අදහසක් ඇති වෙනවා මේ හිත නිසා වේදනා සංඥා සංකාර නිසා තමයි හැම දුකක්ම වෙන්නේ, අනේ මේවා නැතුව උපදිනව නම් කොච්චර හොඳයිද කියලා අදහසක් වෙනවා. ඒ අදහස තුල එයා ධ්‍යාන භාවනා කරනවා. අන්න ඔහු චතුත්ථ ධ්‍යානයේ දක්වා හිත දියුණු කරන ඔය අදහස තුල. එතකොට ඒ කර්මය නිසා ඔහු එතනින් මැරිලා ගිහිල්ලා රූපය විතරක් පහළ වෙනවා අසඤ්ඤතල්. අරූපාවචර ලෝකවල හිතනවා රූපේ නිසා තමයි මේ හැම දෙයක්ම හැම දුකක්ම ගුටි බැඩ කණ්ඩ වෙන්නේ, බැනුම් අහන්න වෙන්නේ රූපේ නිසා. අනේ මේ රූපේ නැත්තම් කොච්චර හොඳයිද කියලා එයා අදහස දිනනවා. ආන් ඒ නිසා රූපේ නැතුව පහළ වෙනවා නාමස්කන්ධ ටික විතරක් චතුෝකාර භවයේ. හොඳයි අපි ඒ විදිහට මේ ස්කන්ධ ටික පැනවීමට. එතකොට රූපය හටගත්තේ මහ භූත නිසා. වේදනාව හටගත්තේ ස්පර්ශය නිසා. දැන් මේ කාරණාව ඇයි අපිට කියන්නේ? වේදනාව ඇති වෙනකොට මට දුකක් ඇති වෙනකොට දුක් වේදනාවක් නේද? දැන් අපිට අපි හිතන්නේ දුක් වේදනාවක් ඇති වෙනකොට වෙන එක. ඒ නිසා දැන් මේක කිව්ව ඕක පැත්තකට දාන්න නෙවෙයි නේද? කවුරු හරි බයිනකොට දුකක් වෙනකොට අහවලා කියලා ඇඟිල්ල දික් කරන්න යන්නේ නැතුව ස්පර්ශය නිසා මෙතන වේදනාවක් දුක්ඛ සහගත වේදනාවක් ඇති වුණා නේද කියලා හිතුවොත් එහෙම අර පුද්ගලයාට අපි බනින්න යන්නේ නැහැ. ඒ නිසා අපි කර්ම රැස් කරගන්න යන්නේ නැහැ. ඔන්න ඔයක තමයි අපි මේ ධර්මයෙන් ලබා ගන්න ධර්ම සරණ, ධර්මයේ ලාභය. ඒ නිසා ඒකටයි මේ කිව්වේ. අපිට දුකක් එනකොට මේක තියාගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ ශ්‍රීමකෙන් දේශනා කරේ වේදනාව ස්පර්ශය නිසා හටගත්. ඒ ස්පර්ශය කොහෙද ඉපදුනේ? මෙහි ඉපදුනේ. මේ ස්පර්ශයට හේතුව ඒ විදිහේ අපිට පුද්ගල භාවයෙන් වේදනාවක් එනවනම් අවිද්‍යා සංපස්සයක් ඒක. අවිද්‍යාව නිසා අවිද්‍යාවත් එකතු වෙලා ඇති වෙච්ච ස්පර්ශයක්. එහෙනම් ඒ වේදනාව, ඒ ස්පර්ශය, ඒ දුක ඔක්කොම හටගත්තේ මෙහි. අරුව ඇති කරාද? අහවලාද? නෑ, ස්පර්ශය නිසා ඉපදුනේ. හැබැයි ස්පර්ශය නැති වෙනකොටම මේ ටික නැති වෙනවා කියලා ඔන්න ඕක දේශනා කරා බුදුරජාණන් වහන්සේ. මට පෙවුන්නේ නැති වුණාට මේක ප්‍රත්‍යක්ෂ කරලා බුදුරජාණන් වහන්සේ පෙන්වනනම් මේක ඇත්ත නේද කියලා ආන්‍යා මුලින්ම සද්ධාවෙන් හිතන්න පුරුදු වෙනවා. එතකොට ඔහුගේ දුක ගෙවීමට යනවා. ඊට පස්සේ අන්න ඒ විදිහට මේ විඥානය ආදී හැම එකක්ම අපි ජීවිතයට ගලපා ගන්න කියන්නේ ඔන්න ඔය විදිහට. නැත්නම් අපි මේවා මේ අපි මේ බණ පද වශයෙන් ඉගෙන ගත්තට ඒකේ කිසිම අර්ථයක් නැහැ අපිට. ඊට පස්සේ නැවත ප්‍රශ්නයක් අහනවා. කතං පන බන්තේ සක්කාය දිට්ඨි හොಂತಿ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සක්කාය දිට්ඨිය වෙන්නේ කොහොමද කියලා අහනවා. එතකොට සක්කාය කියලා කියන්නේ මොකද්ද? මොකද සක්කාය කියලා කියන්නේ? පංච උපාදාන ස්කන්ධයට තමයි සක්කාය කියලා කියන්නේ. තවත් නමක් සක්කාය කියලා කියන්නේ. එතකොට සක්කාය දිස්ත්‍ය කියලා කියන්නේ ඒ පංච උපාදාන ස්කන්ධයේ කෙරෙහි ඇතිවන වැරදි අදහස. වැරදි අදහස කියන සක්කාය දිස්ත්‍ය. එතකොට දිස්ත්‍ය කොහෙද ඇති වෙන්නේ? මෙන්න මේ ස්කන්ධ පහ ඇසුරු කරගෙන මේ ස්කන්ධ පහ අරමුණු වෙලා තමයි දිස්ත්‍ය ඇති වෙන්නේ. එතකොට කොහොමද මේ දිස්ත්‍ය ඇති වෙන්නේ කියලා තමයි අහන්නේ. එතකොට කියනවා මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉද බික්කු අසුතවා පුතුක්ජන. ඒ කියන්නේ ධර්මයේ අහලා නැති කෙලෙස් සහිත පුද්ගලයා. අරියාණං අදස්සාලි අරියදස් අරිය ධම්මස්ස අකෝවිද. අරියාණං ආර්යන් දැකලා නැති. අරිය ධම්මස්ස අකෝවිද. ආර්ය ධර්මයේ දක්ෂ නැති. අරිය ධම්මේ අවිනීතෝ. අරිය ධර්මයේ හික්මිලා නැති. සත්පුරුෂාණං අදස්සාවි. සත්පුරුෂ ධර්මයන් දැකලා නැති. සත්පුරුෂ ධම්මස්ස අකෝවිදෝ. සත්පුරුෂ ධර්මයෝ මේ දක්ෂ නැති. සත්පුරුෂ ධර්මයේ අවිනීතෝ. ඒ සත්පුරුෂ ධර්මයේ හික්මිලා නැති කෙනා හිතනවා කොහොමද? රූපං අත්තතෝ සමනුපස්සති. ඒ කියන්නේ අපි වගේ මොකද්ද? රූපයමයි ආත්මය කියලා හිතනවා. රූපය, මේ රූපයයි මමයි දෙකම එකයි කියලා හිතනවා. ඒක හරියට උපමාවක් පෙන්වනවා. පහණය පහන් සිලුව වගේ කියලා. පහන් සිලුව නිසා අපිට ආලෝකයක් තේරෙනවා. පහන් සිලුව අපිට පේන්නේ ආලෝකය නිසානේ නේද? එතකොට මේ කෙනෙක් හිතනවලු මේ පහන් සිලුවයි ආලෝකයයි දෙකම එකක් කියලා. එහෙම හිතනවද? එතකොට ආන්න ඒ වගේ කියනවා. රූපයම කෙනෙක් ආත්මයයි කොට හිතා ගන්නවා. එහෙම අදහසක් ගන්නවා. එහෙම අදහසක් ගන්නේ කවුද? මෙන්න මේ ආර්ය ධර්මය අහලා නැති, ආර්යයන් ඇසුරු කරලා නැති කෙනාට එහෙම හිතෙනවා. ඊට පස්සේ රූපං අත්තතෝ සමනුපස්සති. ඊට පස්සේ රූපවන්තං වාත්තා. ඒ කියන්නේ මගේ ආත්මේ රූපවත් එකක් කියලා ගන්නවා. එතකොට එතන තියෙනවා ආත්මය අනිකක්, රූපය අනිකක්. නමුත් මගේ ආත්මී රූපයෙන් යුක්තයි කියලා එහෙම අදහසක් ඇති වෙනවලු. දැන් එහෙම හිතෙනවනේ මගේ රූපයට කියලා අපි මේ බලන්නේ නේද? මගේ ඇහැ මගේ කන මගේ දිව කියලා අන් එතකොට දැන් ආත්මය කියලා අරන් තියෙන වෙන එකක් හරියට ගහක ඡායාව වගේ කියලා කියනවා ගහ නිසා ඡායාවක් පේනවා නමුත් ගහ අනිකක් ඡායාව අනික නමුත් මේ ගහ ඡායාවෙන් යුක්තයි කියලා ගහේ ඡායාව ගහටයිති කියලා වගේ ඒ විදිහ අදහසක් ඇති කරගන්නවලු එතකොට ඒ කියන්නේ දැන් අර වගේ අපි මේ රූපය මාත්ම කොට ගන්නෙ නෑ කෙනෙක් රූපය ආත්මේ රූපවත් එකක් හැටියට ගන්නවා ඊට පස්සේ අත්නිවා රූපං කියලා කියන්නේ ආත්මය තුල රූපය තියෙනවා කියලා හිතන රූපය ආත්මේ නෙවෙයි නමුත් ආත්මය ඇතුලේ මගේ රූපය තියෙනවා හරියට මලක සුවඳ තියෙනවා වගේ මල අනිකක් සුවඳ අනිකක් මේ සුවඳ මලේ තියෙන්නේ කියලා ඒ වගේ මේ ආත්මය ඇතුලේ රූපයක් තියෙනවා මෙහි ඇහෙන් බලන කනෙන් අහන මේ දිවෙන් රස විඳින කෙනෙක් ඉන්නවා ඇහැට රූපයක් ගැටෙනකොට මේ ඇතුලේ ඉන්නවා කෙනෙක් එයා විසින් අන්න අර ඇහෙන් රූපයක් දකිනවා දැන් අපි ඕවා කිව්වට hina වුණාට ඔහොම තමයි අපි හිතන්නේ මේ ඇහෙන්මයි දැක්කේ මේ කනෙන්මයි ඇහුවේ කියලා කියන්නේ ඒක තමයි සමහරු දිවුරනව නේද ඉතින් මේ ධර්මයේ දිනින් දන්න කෙනා දෙතින් මේ ඒක තමයි වැඩි ඊට පස්සේ අත්නිවා රූපං ඒ කියන්නේ ආත්මයේ දුලරු රූපස්මින් වා අත්ථාන ඊට පස්සේ ඉස්සරලා කිව්වේ ආත්මයේ තුල රූපේ තියෙනවා අනිත් කෙනා කියනවා රූපස්මින් වා රූපය තුල ආත්මේ තියෙනවා ඉස්සරලා කිව්වේ ආත්මය තුල තිය රූපේ අත්නිවා රූපං ආත්මය ඇතුලේ රූපයක් තියෙනවා කියලා අනිත් කෙනා රූපය තුල ආත්මයක් තියෙනවා කියලා දෘෂ්ටියක් ඇති කරනවා දැන් ওই දෘෂ්ටි වරින් වර අපිට මාරුවෙන් මාරුවට ඔය හතරම කෙනකෙනාට විවිධාකාරයෙන් එනවා ওই දෘෂ්ටි ඉපදුනේ මොකකද රූපය තුල අන්න ඒ රූපය තුල දෘෂ්ටි හතරක් උපදිනවා අපිට රෑදවල් දෙකේ සෝවාන් ඵලයටපත් නොවුණු හැමෝටම ওই දෘෂ්ටි හතරෙන් එකක් රූපය අරමුණු වෙලා උපදිනවාමයි ඒ විදිහට වේදනාව පිළිබඳවත් සංඥාව පිළිබඳවත් සංකාරය පිළිබඳවත් ඇතම් කෙනෙක් වේදනාව මාත්මය කොට හිතනවා වේදනාව තුල ආත්මය තියෙනවා කියලා හිතනවා මෙන්න මේ විදිහට මේ එකකට හතර ගානේ පහට 20ක්. ඕකට කියනවා 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. එතකොට මේ 20 ආකාර 20ක් වූ සක්කාය දිට්ඨිය ඉපදිලා තියෙන මෙන්න මේ සත්ව පුද්ගල නොවුණු අනාත්ම ස්කන්ධ ටිකක් අරමුණු කරගෙන තමයි ඉපදිලා තියෙන්නේ. අන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඔන්න ඔය විදිහට ධර්මයේ දන්නේ නැති ධර්මයේ අදක්ෂ කෙනා සත්පුරුෂයන් ඇසුරු කරලා නැති කෙනාට ඔන්න ඔය විදිහේ විපරිත අදහස් ටිකක් උපදිනවා. මෙන්න ඔය නිසා තමයි මේ සක්කාය දිට්ඨිය ඇති වෙන රූප වේදනා සංඥා සංකාර විඥාන නොදකින නිසා දකින් නැති නිසා අහල නැති නිසා මානෙනි මෙන්න මෙහෙම දුෂ්ටි ටිකක් උපදිනවා කියලා අර භික්ෂුන් වහන්සේ ඇහුව ප්‍රශ්නෙට උත්තර දෙන්න. කතම්පන බන්තේ සක්කාය දිට්ඨි නොහොන්ති. ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨිය නොවෙන්නේ කොහොමද කියන එක ඕකම අනිත් පැත්තට කියනවා. ඉද භික්ඛු සුතවා ආර්ය ශාවකා. ආසුතවත් ආර්ය ශාවකයා ධර්මයේ අහලා තියෙන ආර්ය ශාවකයා අරියාණං දස්සාවි ආර්යයන් දැකලා තියෙන ආර්ය ධර්මයේ දක්ෂ වූ ආර්ය ධර්මයේ විනීත වූ සත්පුරුෂයන් අහලා තියෙන දන්න දකින කෙනා න රූපං අත්තතෝ සමනපද ඔහු කවදාවත් රූපේන ආත්මය කියලා හිතන්නේ නැහැ. ආන්න මේ විදිහට මම මේ වෙලා යන හින්දා කැටි කරනවා. ඔය විදිහට මේ ධර්මයේ දන්නගෙන මේ පහෙන් එකක්වත් අර 20 ආකාරයෙන් ගන්නෙ නැහැ. මහණෙනි මෙන්න මේ ආකාරයට බැලුව සක්කාය දිට්ඨිය වෙන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ කෝණුකෝ බන්තේ රූපේ අස්සාදුකෝ ආදීනෝ කිං නිස්සරණං කෝ වේදනා අස්සාදුකෝ ආදීනෝ කිං නිස්සරණං කියලා මේ විදිහට ප්‍රශ්න පහක් අහනවා මහණෙනි රූපයේ ආස්වාදේ මොකද්ද රූපයේ ආදීනව මොකද්ද රූපයේ නිස්සරණේ මොකද්ද වේදනාවේ ආස්වාදේ මොකද්ද වේදනාවේ ආදීනව මොකද්ද වේදනාවේ නිස්සරණේ මොකද්ද අන්න එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යංකෝ වික්කු රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපේ අස්සාදු යං රූපං අනිච්ච දුක් අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං අයං රූපේ ආදීනෝ යෝ රූපේ චන්දරාග විනයෝ චන්දරාග ප්‍රහානෝ ඉදං රූපේ නිසරණ පැහැදිලි වුණාද රූපේ ආස්වාදේ කියලා කිව්වේ මොකද්ද යම් රූපයක් ප්‍රත්‍ය වෙලා සුඛයක් සෝමනස්සයක් කායික සුඛයක් හෝ මානසික සුඛයක් උපදිනවනම් අපි රූපයක් දැක්කහම සමහර අය සතුටු වෙනවා නේද හොඳ සද්දයක් අහනකොට සතුටු වෙනවා මේ රූපය නිසා ආස්වාදයක් උපදිනවා මේ රූපේ ආස්වාදයයි කියලා දකින්න කියලා එනි කොහොම දකින්න කිව්වේ දැන් අපි ඕක දකින්නේ නැද්ද රූපේ ආස්වාදය අපි රූපේ ආස්වාදය දකින්නේ නැහැ රූපේ ආස්වාදය හරියට දකිනවා නම් මේ ආස්වාදය කියන එකට අපි ඇලෙන්නේ නැහැ ඇයි ආස්වාදේ තියාගන්න පුළුවන්ද මම ඇටි කරගත්තේ එකක්ද නැහැ මේකේ සතුටු වෙන්න බෑ සතුටු වෙලා තියාගන්නේ කොහොමද ඒක රූපේ බින්දෙනකොට නැති වෙලා යනවා ඇයි රූපං පටිච්ච රූපේ නිසයි ආස්වාදය ආවේ රූපේ කියන එක යා දන්නවා මොකද්ද රූපේ කියන්නේ ස්පර්ශය නිසා අවස්ථාවට ඉපදිච්ච එකක් ඕකේ අවස්ථාවට ආස්වාදයක් වෙනවා හැබැයි ඕකේ ඇලෙන්න බෑ ඇලුනත් ඕක නැති වෙලා යනවා කියලා දකින්න කෙනා ආස්වාදේ ආස්වාදේ හැටියට දකින්න ඒ කියන්නේ රූපය නිසා ආස්වාදයක් උපදිනවා එහෙම අපිට නිත්‍ය වූ තියෙන වූ මගේ කරගන්න පුළුවන් ආස්වාදයක් නැහැ එහෙම ආස්වාදයක් නැහැ ඒ නිසා රහතන් වහන්සේත් ආස්වාදේ විඳිනවා රස ආහාරයක් ලැබුණා මේ රසයේ තියෙන ආස්වාදය දකිනවා දිට්ඨ ධම්ම සුඛ විහරණයේ සඳහා රහතන් වහන්සේලා ධ්‍යාන වලට සමවදිනවා හැබැයි ඒ ආස්වාදේ කවදාවත් තියාගන්න අල්ලගන්න නිත්‍ය කරගන්න හදන්නේ නැහැ ඒ නිසා ආස්වාදේ ආස්වාදේ හැටියට දකින්න කමන්නේ ඒක අපිට මේ අයින් කරන්න එපා කියලා මේව පැත්තකට දාන්න කිව්වේ නැහැ හැබැයි යෝගී එල්ලෙන්න යන්න එපා ඔක තියාගන්න යන්න එපා තියාගන්න කියොත් මොකද වෙන්නේ ඔය ආස්වාදයේ වෙනස් වෙනකොට මෙන්න මෙහි පිච්චෙනවා මෙහි දුක එනවා අන්න ඒ නිසා මේ පිච්චෙන එක අපි ගන්නෙ ඇයි බිඳෙන නැති වෙන ආස්වාදේ ඒක අපි හැමදාම දැන් දෙමව්පියෝ දරුවෝ බිරිඳවරු ස්වාමියවරු කියන තැන ඉඳන් රැකී රක්ෂා ගොවි තැන්පත් මේ තැන ඉඳන් අපි මේවා අල්ලා ගන්නකොට මේවා නිරන්තරයෙන් වෙනස් වෙනවා විපරිණාම වෙනවා හැමදාම අපිට දුක් විඳ බිඳ හැමදාම පිච්චි පිච්චි හැමදාම ශෝක කර කර ඉන්න වෙන්නේ කවදාවත් මේ ඔළුවට නිදහසක් එන්නේ නැහැ ඇයි ඒවා අපි අල්ලා ගන්නවා බදා ගන්නවා ඒවා ඔස්සේ අපි හඹාගෙන යනවා ඒ නිසා කවදාවත් මේ සැනසෙල්ලක් අපිට ලැබෙන්නේ නැහැ. ඒ වයින් අතීතේව සැනසෙලි වින්දේ නැහැ. අද විඳින්නෙත් නැහැ. අනාගතේ විඳින්නෙත් නැහැ. සැනසෙල්ල කියන එක ආවනම් ආවේ ඔහු මේ වට තියෙන ආසාව අල්ලා ගැනීම අත්හැරියොත් විතරමයි ඔහු සැනසෙන්නේ. නැත්තම් අල්ලා ගන්න වෙන්නෙම ඔහු පසුතැවෙන දුක් විඳිනේ. ඒ වගේ ආදීනවයි. එහෙම ඒකත් ඒ වගේ. ඒකෙත් අපි ගැටෙනවනේ. නේද? අපි කැමති දේ ඇලිලා ඉන්නකොට එක පාරම වෙනස් වෙනකොට ආන් රූපේ ආදීනෝ පහළ වුණා. ඉතින් ඔළුවේ අද්ගගා පොපුවේ අද්ගගා හඬනෝ. ඇයි මෙහෙම වුනේ? ඇයි මට මෙහෙම කරේ? මෙච්චර හොඳට හිටපු මම කියලා විලාප දිදී අඬනෝ. එතකොට පරිදේවගේ ආදේවනා පරිදේවනා ආදේවි තත්තම් පරිදේවි තත්තම් කියලා කියන්නේ ශෝකෝ සෝචනා සෝචි තත්තම්. ශෝක කරනවා ඇතුළත දැවෙනවා වචන කීකියා හඬනවා ගුණ කීකියා හඬනවා ඒ අරමුණු බදාගෙන හඬනවා ඇයි මේ ආදීනව හැටියට දැක්කේ නැහැ ඒ නිසා අන්න මේ ආස්වාදයේ ආදීනවයයි දෙකේ තුලම තියෙන්නේ දුක ඒ නිසා රූපේ නිස්සරණය අන්න යම් රූපයකට තියෙන ආසාව කැමැත්ත අත්හැරියානම් ඒකයි රූපේ නිස්සරණය. එහෙම නැතුව මේ රූපය අයින් කරන්න කිව්වේ නැහැ. ඒවා වලින් ඈත් වෙන්න නෙවෙයි කිව්වේ. ඒ රූපයේ තියෙන චන්දරාගය දුරු කරන්න. ඒකට තියෙන බැඳීම අයින් කරන්න ඔහු රූපෙන් මිදුණා වෙනවා. ඒකයි රූපේ නිස්සරණේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වව අදාළ. ඒ විදිහට මේක අපි ගලපා ගන්න ඕනේ වේදනාව කෙරෙහි සංඥාව සංකාරයේ විඥානයේ පිළිබඳව. හොඳයි තව වටිනා ටිකක් තියෙනවා කතා කරන්න. මේ තව ඉදිරියේ ප්‍රශ්න ටිකක් අහනවා. මේ ටික අහගෙන යනකොට කර්මය සම්බන්ධ කරලා ප්‍රශ්න ටිකක් අහනවා. දැනට අපි මේ කාල වේලාව ඉක්මවිලා තියෙන දානේ සඳහා කටයුතු සූදානම් කරගන්න. ඉතින් ඒ නිසා මේ තව ඉතුරු බොහොම රසවත් ටිකක් තියෙනවා. ඉතින් මේ ටික පෙන්නලා පෙන්වුවට මේකෙන් මිදෙන මාර්ගය තව පෙන්වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ටික අපි හවස වරුවේ කතා කරන්න ඉඩ තියෙනවා 4ට විතර වගේ. හොඳයි. හැමදෙනාටම මේ ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණයේ බලේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුකෙන් නිදහස්ව ලබන සාන්ත සුඛෝ නිවනින් සැනසීමට මේ කුසල් උතුම් පාරමිතාවක් වේවා. සාදු.